හොඳයි පින්වතුනි, කවුරුත් සාදු කාර්යයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි, දැන් මේ භාවනා වැඩසටහනේ අද 6 වෙනි දවසටත් පැමිණියා. හෙට අවසාන දවස. අද වෙන විට මේ පින්වතුන් දන්නවා මේ කළු ධර්ම, කෙලෙස් ධර්ම, කිලුටු ධර්ම, රාග, ද්වේෂ, මෝහ තමා මේ පැවැත්ම. මේවා උදුරා දාන්න තමා ඕනේ. මේවා මේ හිතේ මුල් බැහැගෙන තියෙන්නේ. නිකන් නෙමේ, හොඳට මුල් බැහැගෙන තදින්ම තදූබයම් පටිච්ච. මේ තදින්ම මුල් බැහැගත්ත කළු ධර්ම තියෙන තාක්කල්, කෙලෙස් ධර්ම තියෙන තාක්කල්, කෙලුරු ධර්ම තියෙන තාක්කල් මේ පංචස්කන්ධය උපාදානය කරගන්න. පංචස්කන්ධයම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කොටස් පහම උපාදානය කරගන්නෙම කළු ධර්ම තියෙන සිතකින්. රාග, දේශ, මෝහ, කෙලෙස් ධර්ම හිතේ තියෙන නිසා. හිතේ ඒවා නැත්නම් පංචස්කන්ධය පරිහරණය කරනවා උපාදානය කර නොගෙන, උපාදානය කරගන්නේ නැතුව. ඉතින් ඒක නිසා මේ උපාදානය කර ගැනීමයි මේ පංචස්කන්ධය කිලුටු වෙන්න හේතුව. පංචස්කන්ධයම කිලුටු වෙන්නේ, හිත කිලුටු වෙන්නේ, සියලු දේ වෙන්නේ මේ උපාදානය කර ගැනීම නිසායි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ නිබ්බේධික පරියායේ සූත්‍රයක් දේශනා කළා. මේ යම් කිසි ආකාරයක මේ කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල, කෙලෙස් මුල් තුනක්, මේ මුල් තුන උදුරා දමන්නට උපකාරක වන ආකාරයට බුදුහාමුදුරුව දේශනා කළපු සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයට කියනවා සත්තට්ඨාන කුසල සූත්‍රය. සත්තට්ඨාන කුසල සූත්‍රය. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සත්තට්ඨාන කුසල සූත්‍රය පිළිබඳව කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්න. මෙතන තියෙන්නේ සත්ත කිව්වේ 7. උට්ටාන කියන්නේ උදුරා දානවා, මුලින්ම උදුරා දානවා. කුණුමුල් තුන කුසල, කුසලගේ කුණුමුල් තුන පියවර 7කින් උදුරා දමන්නට බුදුහාමුදුරුව අනුදැනවදාළ මාර්ගය පෙන්වා දුන්න සූත්‍රය තමයි සත්ත උට්ටාන කුසල සූත්‍රය. ඒ නිසා භව උදුරා දැමීමට, කෙලෙස් මුල් උදුරා දැමීමට, අර පංචස්කන්ධයේ උපාදානය කර ගැනීමේ, උපාදානය කර ගැනීමේ වැරදි ක්‍රියාපිළිවෙත හිතින් උදුරා දැමීමට උපකාර වන පියවර 7ක් පෙන්වා දුන් සූත්‍ර ධර්මය තමයි සත්ත උට්ටාන කුසල සූත්‍රය. එනිසා කවදාරි මේ කෙලෙස් මුල් හිතේ තියනකං මොන ධ්‍යාන අභිඥා ලැබුවත් ඉද්ධි ප්‍රාතිහාර්ය පෑවත් දෙවියෝ බ්‍රහ්මයෝ වුණත් ඒ මුල් තියෙනවා මුල් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේක උඩින් සුද්ධ කරාට හරියන්නේ නැහැ. බව උදුරා දැමීම බුද්ධ කරන්න. ඒ නිසා මේ කුණු මුල් තුන උදුරා දාන ක්‍රමයක් පිළිවෙතක් බුදුහාමුදුරුව මේ සත්ත උට්ටාන කුසල සූත්‍රයෙන් පැහැදිලිව දේශනා කළා. ඒ අනුව සත්තට්ටාන කුසලෝ භික්කවේ භික්කු ත්‍රිවිධූප පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලි. හැමදෙනම තියෙනවා ධම්ම විනේ. කේවලි කියන්නේ ඒ දක්ෂය කියන එකයි. කේවලි කියන එකේ තේරුම හේතුඵල ධහමට බාගලපා බලා සූත්‍රයට ධර්මයට බාගලපා බැලීම ධම්ම, ණය විනයට සසඳා බැලීම විනේ. එනිසා ධම්ම විනය කියන එකේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. එක සූත්‍රයට ධර්මයට බාගලපා බැලීම, දෙක ණය විනයට සසඳා බැලීම. යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවා නම් මේ සූත්‍රයට ධර්මයට බාගලපා බලන්න, ණය විනයට සසඳා බලන්න. තමන් කරන කියන හිතන සියලු දේ එකක් නෙමෙයි. තමන් වචනයක් හැටියට කතා කරන, ක්‍රියාවක් හැටියට ක්‍රියාත්මක කරන, සිතුවිල්ලක් හැටියට සිතන සියලු දේ හේතුඵල ධහමට බාගලපා බලා ණය විනයට සසඳා බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයා උසිතවා උත්තම පුරිසෝති උච්චති. ඒ පුද්ගලයා උත්තම පුරුෂෝ කිව අරහතුන්න අරහත්ත්වයටම පත්වෙනවා. ඒ අනුව ඒ අරහත්ත්වයට පත්වෙන්නට මේ කෙලෙස් මුල් තුන උදුරා දමන ක්‍රමය පිළිවෙත විග්‍රහ කරපු සූත්‍රය සත්තට්ඨාන කුසල සූත්‍රය. මේ සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරනවා පියවර හතක්. ඉද භික්කවේ භික්කු රූපං පජානා, රූප සමුදයන් පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදම් පජානාති, රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. මේ රූපය පිළිබඳ පියවර හතක්. ඒ වගේම වේදනාව පිළිබඳවත් ඒ හතම. වේදනම් පජානාති, වේදනා සමුදයම් පජානාති, වේදනා නිරෝධම් පජානාති, වේදනා නිරෝධගාමිනී පටිපදම් පජානාති, වේදනා අස්සාදම් පජානාති, වේදනා ආදීනවම් පජානාති, වේදනා නිස්සරණම් පජා. ඒ වගේම සංඥං සංකාරේ විඥානම් පජානාති, විඥාන සමුදයම් පජානාති, විඥාන නිරෝධම් පජානාති, විඥාන නිරෝධගාමිනීම් පටිපදම් පජානාති, විඥානස්ස අස්සාදම් පජානාති, විඥානස්ස ආදීනවම් පජානාති, විඥානස්ස නිරෝධං නිස්සරණං පජාන. පියවර හතක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නැවත පඤ්චස්කන්ධය. මේ උපාදානය කරගන්නේ මේක මේ ක්‍රියාකාරකම් නොකරන නිසා, නොදන්නා නිසා, තේරු නොගැනීම නිසා. ඒ අනුව යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පඤ්චස්කන්ධයම මේ පියවර හත නිවැරදිව අනුගමනය කළොත් ඒ පුද්ගලයා අර උත්තම පුරිසෝ උච්චති කියන තත්වයට පත්වෙනවා කියලා කිව්වා. ඉතින් ඒ අනුව මේක තේරුම් ගන්න ඕන. මේ අපි එකක් ගම්මුකෝ රූප කියන කොටස. ඉද භික්කවේ භික්කු රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනීම් පටිපදං පජානාති. මේ පේලි හතරේ තියෙන්නේ. තව අපි ටිකක් ධර්මානුකූලව හිතුවොත් මොකද්ද මේ පේලි හතරේ තියෙන්නේ? චතු අරිය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් ඒ පුද්ගලයා භික්කු රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති ඒ අනුව චතු අරිය සත්‍ය අවබෝධ වූ පුද්ගලයෙක් තමා මේ ගැන තමා මේ කියන්නේ. හැබැයි මෙතන තියෙන්නේ පජානාති. පජානාති කියන්නේ දැන් හොඳට කවුරුත් දන්නවා තමන් තුළ ඇහැන් රූපයක්. ඒ වගේම මෙතන රූපං කිව්වහම මේ රූප කියන්නේ අපි මේ සම්මතයෙන් කියන රූප නෙමේ, ඒ පමණක් නෙමේ. මෙතන රූපං කිව්වහම ඇහෙන් දකින චක්කු රූප, කනෙන් අහන සද්ද රූප, නාසයට එන ගඳ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පහස පොට්ටබ්බ රූප, මනසට එන ධම්ම රූප, ඒ වගේම අර ප්‍රිය රූප, අප්‍රිය රූප, අදුක්කම අසුක තුන් ආකාරයේම රූප. ඒ වගේම අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝන රූප, අජ්ජත්තික, හීන, ප්‍රනීත 11 ආකාර වූ රූපම රූපං කියන එකෙන් අදහස් කරලා තියෙනවා. එනිසා මේ රූප කිව්වහම අපි මේ සම්මතයෙන් කල්පනා කරන සිංහල භාෂාවේ රූප කියන වචනෙට බොහෝ වෙනස් අර්ථයක්, ගැඹුරු අර්ථයක්, පුළුල් අර්ථයක් තියෙන මාගදී භාෂාවේ වචනයක් රූප, රූපං, රූපේ ආදී වචෙන් කියන වචන. යං රූපං කිව්වොත් එමනනම් යථා රූපං කිව්වොත් මේ හැම තැනකම ඔය සියලු ආකාර වූ රූප අදහස් වෙනවා. මේ සබ්බන් රූපං, මේ සබ්බන් රූපං කියන එකට අමතරව මේ උපාදානය කරගන්න හේතු වෙන කිසි දෙයක් මේ ලෝකයේ තුල පැවැත්ම තුල නැහැ. දැන් ඒ චතුරාර්ය සත්‍ය තමයි මේ මුල් පේලි හතරෙන්. ඒ වගේම වේදනා පජානාති, වේදනා සමුදයං පජානාති. එතෙන්දි ඒ වේදනා අර සියලු ආකාරය, අර රූප වගේම ඇහැට අරමුණ වෙන රූපය නිසා වේදනාවක්, කනට අරමුණ ශබ්දාව සද්දේ නිසා, ඒ වගේම ගඳ සුවඳ, මේ සියලු තැන්වලදී ওই වේදනාත් ওই ආකාරයම, ওই සංඥාත් ওই ආකාරයමයි, සංකාරත් ওই ආකාරයමයි, විඥානන් ওই ආකාරයෙන්ම උපදිනවා. එතකොට මේ පඤ්චස්කන්ධයම ඔය ඇහැකන නාසය දිවකය මන මුල් කරගෙනමයි කොහොම කොතන කවදා කවුරු උපාදානය කරගත්තත් උපාදානය වෙන්නේ. මේ යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය දන්නවා නම් ඒ පුද්ගලයා දන්නවා සමුදය නිරෝධ කරන්න. එහෙමනම් උපාදානය කරගන්නේ නැහැ. සමුදය දන්නේ නැත්නම් දුක් සමුදය අඥානන් නම් නිරෝධේ අඥානන් නම් ඒ පුද්ගලයා උපාදානය කරගන්න. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේකේ චතු අරිය සත්‍ය තියෙන්නේ ඇත්ත වශයෙන්ම දෙපැත්තයි. දුක්ඛ සමුදය කියන එක එකක්, නිරෝධ නිරෝධගාමිනී පටිපදාව අනිත් පැත්ත. ඒක උදුරා දාන පැත්ත, අරක හදා ගන්නා පැත්ත. එනිසා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං පුද්ගලයා උපාදානය කරගන්නවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං නම් අර දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පාවිච්චි කළා උපාදානය කරගන්නේ නැහැ. මුල උදුරා දාන. ඒ නිසා මේ මුල් පේලි හතරේ තියෙන්නේ චතු අරිය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙකු තුළ පවතින දැනුම පජානාති. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට තියෙනවා රූපස්ස අස්සාදං ආදීනවන් නිස්සරණ. මෙතන තියෙන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මේක ආස්වාදය, ආස්වාදය හැටියට දැන ගැනීම. ආස්වාදය තුළ මිසක් ආදීනවක් නැති බව තේරුම් ගැනීම. ආස්වාදයට පත් නොවී ආදීනවයක් නැති බව තේරුම් ගැනීම. ආදීනවයට පත් නොවන්නේ ආස්වාදයෙන් වෙන්වීම. එමනනම් අර ආස්වාදය තමා ආමිසය. ආමිසේ වින්ඩෝත් ආදීනය හෙවනැල්ල වගේ පසු පස එනවා. ඒ නිසා අපි ආස්වාදය ප්‍රහාණය කළොත් ආදීනය ලැබෙන්නේ නෑ. ඒ අනුව නිස්සරණං එක තව ඉස්සරාට පැහැදිලි කරන ගැනීමක් කරනවා, පැහැදිලිව විග්‍රහ කරනවා. දැන් මෙතෙන්දි මේ සියලු වචනවල පදවල විශේෂයක් තියෙනවා. මේ පදපේලි දැන් රූපං, රූප සමුදයං, රූප නිරෝධං, රූප නිරෝධගාමිනින් පටිපදං, අස්සාදං, ආදීනවන්, නිස්සරණං, හැම ඔය පස්සරක් හට 35යි. 35ම තියෙන්නේ අර අගට බිින්දුවත් දාලා. රූප නෙමේ රූපං, සමුදය නෙමේ සමුදයං, නිරෝධ නෙමේ නිරෝධං, එවගම ගාමිනී පටිපදානෙමේ පටිපදං, ගාමිනී, අස්සාදං, ආදීනවං, නිස්සරණං. දැන් මෙතන මේ බිින්දුවක් දැමීමේ ලොකු වෙනසක් තියෙන. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මාගදී භාෂාවේ මේ වගේ යම් ආකාරයකට බිින්දුවක් දානවා නම් අපි ඒක වර්තමාන මොහොතේ දිගින් දිගටම කරමින්, ක්‍රියාත්මක කරමින් පවතින ඕන දෙයක් බව දැන්වීම. එනිසා කොයි මොහොතේ හෝ රූපයක් ආවොත් රූපං, රූප සමුදයං, රූප නිරෝධං කරන්න ඕන. ඒක නිසා මේකේ තියෙන්නේ අර ඉංග්‍රීසි භාෂාවේ තියෙනවනේ ing කියලා, මේ continuing process එක. ඒක තමයි මේ මාගදී භාෂාවේ තාලා තියෙන්නේ. මේක තමයි අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පතිස්සද. පච්චුප්පන්න වර්තමාන මොහොතේ එන එන රූපය අපි නිරෝධ කරන්න ඕන. සමුදය වෙනවනම් එන එන රූපය සමුදය වෙන්න එනවනම් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඉතින් ඒක නිසා මේ බිඳුව දාලා තියෙන එකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් බැරි වෙලාවක් කිව්වොත් රූප සමුදය, රූප නිරෝධ, රූප නිරෝධගාමී පටිපදා ඒකයි. රූපං, රූප සමුදයන් නිරෝධං, ගාමිනින් පටිපදං, මේ අතර වෙනසක් තියෙනවා. මේ මාගදී භාෂාවේ ඒක නිසා මේ වචනයක් ඇලපිල්ලක් පාපිල්ලක් වගේ බිින්දුවක් නැමීමේ ලොකු අර්ථයක් ධර්මයක් තියෙනවා. දැන් ඒක වර්තමාන මොහොතේ නොකඩවා දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් පවතිනවා කියන අර්ථයක් ගෙන දෙනවා, පෙන්නනවා මේ බිින්දු නැමීමේ. ඉතින් ඒක නිසා මේක කවුරු හරි නිකන් නොසලකා හැටියොත් ධර්මයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ වර්තමාන මොහොතේ නොකඩවා දිගින් දිගටම අපි අපේ අර ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන ප්‍රිය අප්‍රිය, මිහිරි අමිහිරි, අදුක්කම අසුක සියලු දේ අපි රූප හැටියට දකින්න ඕන. ඒක ඒ රූප ඕනම මොහොතක සංචේතනා පැවැත්වුවොත්, සංකාර කළොත් සංකතයක් බවට පත් වෙලා සමුදයක් බිහි වෙන බව දකි ගන්නවා. සමුදය බිහි වුණොත් ඒවා අනුසය හැටියට උපත ලැබලා ආසය හැටියට තැන්පත් වෙලා පැවැත්මට උපකාර වන අර කාමාසය, භවාසය, දිත්‍යාසය, අවිද්‍යාසය සකස් වෙන බව දෙන්න ඕන. එතකොට යම් කිසි කෙනෙකුට මේ රූපයක් දැක්ක හැටියම සමුදය වෙන්න එන බව තේරුම් ගත්තොත් පජානාති නිරෝධ කළ හැකි. සමුදය වෙන්න එන බව දැක්කේ නැත්නම්, තේරුම් ගත්තේ නැත්නම්, සමුදය තේරුම් ගත්තේ නැත්නම් නිරෝධ කරන්න බෑ. මේකත් හොඳට තේරුම් ගන්න. යම් කිසි කෙනෙකුට සමුදය නිරෝධ කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් බවත් හොඳට තේරුම් ගන්න. එතකොට යම් කිසි කෙනෙකුට මේ ඇන් රූපයක් දකිනකොටම, කණින් ශබ්ද රූපයක් අහනකොටම, නාසයට, දිවට, කයට, මනට මේ අරමුණක් එනකොටම ඒකෙන් සම්බන්ධයක් අලුතෙන් උපදිනවනම් මෙතෙක් නොවු අලුත් සම්බන්ධය ඒ කියන්නේ අනුසය උපදින්නට එනවනම් ඒක සමුදය සංඋදය ඒක ප්‍රිය දෙයට ඇලීම නිසා රාග සමුදය වෙන්න පුළුවන් අප්‍රිය දෙයට ගැටීම නිසා ද්වේෂ සමුදය වෙන්න පුළුවන් ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා අමාන සමුදය වෙන්න පුළුවන් හැබැයි එකක් උපන්නොත් තුනම උපදිනවා තුනම උපදින්නේ නැහැ නිරෝධ කළොත් මේකත් තේරුම් ගන්න ඕන ඉතින් ඒක නිසා මේ සමුදය සහ නිරෝධය හොඳට තේරුම් ගත යුතු වචන දෙකක් යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා නම් සමුදය වෙන්නේ පටිච්ච වෙලා චක්කුණ්ඩ පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං අනුව සමුදය උපදිනවා සෝතංච පටිච්ච සද්දං සෝත විඥානං උපදින ගමන් සමුදය උපදිනවා පටිච්ච නූනනම් න පටිච්ච උනානම් සමුදය උපදින්නේ නැහැ එහෙමනම් අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කළා නිච්ච සුඛාත්ථ ඉවත් කළොත් කරන්න පුළුවන් නම් පටිච්ච වෙන්නේ නැහැ සමුදය උපදින්නේ නැහැ සමුදය නිරෝධ වෙනවා නිබ්බිදා තත්වයටපත් වෙනවා ඒ නිසා මේ චතු අරිය සත්‍ය කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ අත් වශයෙන් දෙකයි තියෙන්නේ මේකේ හතරක් හැටියට විග්‍රහ කළාට සමුදය වෙන අවස්ථාව දැකලා ඒ මොහොතේම නිරෝධ කළොත් සමුදය නිරෝධ වෙනවා. ඒකයි කිව්වේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදය වෙන කිසිම දෙයක් නිරෝධ නොකළ හැකි දෙයක් නැහැ. සියල්ල නිරෝධ කළ හැකි නිරෝධ කළ යුතුයි. ඉතින් ඒක නිසා මේ චතු අරිය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ අපි අර ඇහෙන් රූපයක් දැකලා ඒකට පටිච්ච වෙලා අලුතෙන් මෙතෙක් නූපන් සම්බන්ධතාවයක් ඒ ඇහෙන් දැක්ක රූපයත් සමග බැඳීමක් ඇති වෙනවා. ඒකයි සමුදය. ඒ බැඳීම ඇති කරගන්නේ නැත්නම් ඒ බැඳීම ඇති කර නොගත්තොත් ඒක නිරෝධය. එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කරගත්ත කෙනෙක්. ඒක නිසා මේ චතු අරිය සත්‍ය හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන අවස්ථාවක් තමයි මේ සත්තරාණ කුසල සූත්‍රයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට බුදුහාමුදුරුව පියවර හතක් විග්‍රහ කළා. මේකෙන් හතරක් චතු අරිය සත්‍ය අනිත් තුන අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග මරණානුස්සතිය බුද්ධානුස්සතිය ඒක මං ඉස්සරහට පෙන්වන්න. ඒ නිසා ආසාදය ආදීනවේ නිස්සරණ නිවැරදිව දන්නවා නම් ඒ පුද්ගලයා අනිච්චං දුක්ඛං අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥාව පජහති කරන්න දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥාව අනත් අනුපස්සනා කළ අත් සංඥාව විවෘත් කළ නිබ්බිදා විරාග නිරෝධා පටිනිස්සග්ග කරන්න දන්නවා. ඒ තුන තමයි ආසාද ආදීනව නිස්සරණ හැටියට විග්‍රහ කරලා තියෙන එක ඉස්සරහට විග්‍රහ වෙනවා. ඒ අනුව බුදුහාමුදුරුව මේ පංචස්කන්ධය උපාදානය නවත්තලා නිවන් අවබෝධ කරගන්න ක්‍රමයක් තමයි මේ 35 ආකාරයකට 4ක් 5 35ක් දේශනා කළේ. ඊළඟට මේක විග්‍රහ කරලා මේක කරන හැටි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන හැටි සහ මේ උපදින හැටි සමුදය වෙන හැටිත් සමුදය නිරෝධ කරන හැටිත් බුදුහාමුදුරුව දේශනා කළා. පළවෙනි කොටම රූප කතමංච භික්කවේ රූප චත්තාරෝච මහා භූත ආපෝ තේජෝ ආයෝ පඨවි හතර චත්තාරෝ මහා භූත මේ පැවැත්ම තියෙන ලෝකෙ තියෙන හැම තැනකම තියෙන සාධාරණ දේ. ඒ චත්තාරෝ මහා භූත චතුන්නංච මහා භූතං උපාදාය රූපං කරන තත්ත්වයට මිනිස්සු උපාදානය කර. එක නිසා උපාදාය රූපං කියන්නේ ඊටාම සුළු ශේෂයක්. අර නියපොත්තට ගත්ත පස්තික වාගේ මේ උපාදාය රූප. අර චත්තාරෝච මහා භූත මේ හැම තැනකම මේ මහ පොළවේ අපිට වතුර, ජලය, ගල්, වාතය, ගහ, කොළ, ගොඩනැගිලි සියලු දේ චත්තාරෝච මහ භූත. ආපෝ තේජෝ වායෝ පඨවි. හැබැයි මේ මහ භූත හතරෙන් අපි බොහොම සුළු කොටසක් එතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ ආත්තාති කියලා මම මගේ වසඟයට ගන්න උත්සාහ කරනවා. මම යයි ගැනීමට, මගේ යයි ගැනීමට, මගේ වසඟේ පාත්වා ගැනීමට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන ඊටාම සුළු කොටස අර චතුන්නංච මහා භූතං උපාදාය රූපං. එනිසා මේක හොඳට වෙනස තේරුම් ගන්න ඕන. ඊළඟට ඉදං උච්චති භික්කවේ රූපං. රූප කියන්නේ එතකොට මේවා. ආපෝ තේජෝ වායෝ පඨවි තමා රූප හැටියට උපාදානය කරගන්න. හැබැයි අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මං අර කිව්වනේ 160 ගානක් විග්‍රහයක්. ඒ සියලු දේ මේ චතුර්ණංජ මහාභූත උපාදාය රූපං කරගනි. ඒකත් තේරුම් ගන්න ඕන. ඊළඟට බොහොම හොඳ විග්‍රහයක් කරනවා ආහාර සමුදියා රූප සමුදිය. මේ රූප සමග සම්බන්ධ වෙන්නේ සම්බන්ධයක් අලුතෙන් උත්පත්ති කරගන්නේ සං උදය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යම් අලුත් බැඳීමක් උත්පත්තියක් ඇති කර ගැනීම සමුදිය. මේ ආහාර සමුදය සඳහායි රූප සමුදය ඇති කරගන්න. අර රූපවලට සම්බන්ධ වෙන්නේ ආහාර සඳහා. ආහාර කිව්වහම අපි මේ සිංහල භාෂාවේ කියන ආහාර නෙමේ, මෙතන විඥාන ආහාර, සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර, හතර ආකාර වූ ආහාර සඳහායි රූප සමුදය කරගන්න. රූප සමග සම්බන්ධයක් සමුදයක් අලුතෙන් ඇති කර. මේක සං උදය. මෙතන හොඳට තේරුම් ගන්න ඕන සමුදය කියන්නේ සං උදය. රාගයෙන් ප්‍රියදේට ඇලීම සමුදය. ද්වේෂයෙන් අප්‍රියදේට සම්බන්ධ වීම සමුදය. මානයෙන් ප්‍රියාප්‍රිය අතර මැනලා අන්තවාදී අන්තගාමී ලෙස සම්බන්ධයක් ඇති කර ගැනීම සමුදය. ඒ නිසා මේ සමුදය කියන්නේ හොඳට තේරුම් ගත යුතු වචනයක්. යම් කිසි කෙනෙකුට ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ආහාර නිරෝධ කියන්නේ නැති කර ගැනීම, නැති කිරීම කියන අර්ථයක් නෙමෙයි. සංචේතනා පැවැත්වීම, සංකාර කිරීම, අපි අර චිත්ත වීති දිගේ රෝධ ගැසීම නැති කිරීම, ඒකයි නිරෝධෝ. ඒකයි නිරුජ්ජමානාකි. ඉතින් ඒක නිසා මේ නිරෝධ කියන්නේ වචනේ කොහේවත් නැති කිරීම කියන අර්ථයක්, නොගැනීම කියන අර්ථයක් නෙමේ තියෙන්නේ. රෝධ ගැසීම නැවැත්වීම. දැන් අපි උදාහරණයක් කියතොත් මේ හොඳටම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධ රූප නිරෝධ. ආහාර සමුදය කර ගැනීමෙනුයි ආමිෂයක් උපදින්. ආහාර නිරෝධ කළොත් ආමිෂය නැහැ. මේ ආහාර නිරෝධය කියන්නේ ආහාර නොගැනීම නෙමෙයි. දැන් මේකට පොඩි උදාහරණයක් කියලාමයි ඉස්සරහට යන්න වෙන්නේ. මොකද මෙතන මේක ඊටාමත්ම වැදගත් වචනේ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. අපි දැන් අර අපි ගම්මුකෝ බුදුහාමුදුරුවෝ රජගෙදෙට්ට ගියා කොසල් රජුරු ආරාධනා කරලා හොඳ රාජභෝජනයක් වළඳන්. ඒ රාජභෝජනය වැළඳුවා බුදුහාමුදුරුවෝ බොහොම ප්‍රණීතයි රසකර කර වැළඳුවා. දැන් මේ නිරෝධ කරනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ඊගාවට පාත්‍රයෙන් අත එළියට ගත්තට පස්සේ මේ පාත්‍රයෙන් දාන වළඳනකන් ඒ ආහාරය බුදුහාමුදුරුවෝ ප්‍රණීතයි රස වින්ද. ඒක නෙමෙයි. පාත්‍රයෙන් අත ගත්තට පස්සේ ඊට පස්සේ කොයි මොහොතක හෝ ඒ රාජභෝජනය අර මෙච්චර රසයි කියලා ප්‍රණීතයි කියලා එම නැත්නම් ඊගාවට ඊගාව දවසේ අර රාජභෝජනයක් නැහැ වීතිය යවහල් දානයක් ලැබුණේ. මේ දවහල් දානය ලැබුණ වෙලාවේ අර රාජභෝජනයත් එක්ක සංසන්දනය කළා නම් අර ඒක මෙනෙහි කළා නම් මැන්න නම් තමන්ගේ කෝඩුව දාලා මානය අන්න ඒකයි රෝධ ගැටීම. එනිසා බුදුහාමුදුරුව අර මේ රාජභෝජනය වැළඳුවට පස්සේ ඒක ආයි කොයි වෙලාවකවත් තව ඊගාව අවස්ථාවක සංසන්දනය කරන්න වැරදිසේ මැනින්න ගියේ නැහැ. ඒ දිගේ සංචේතනා කරන්න ගියේ නැහැ. ඒ දිගේ සංකාර කරන්න ගියේ නැහැ. ඒකයි ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේක එතකොට මේක තේරුම් ගත්තොත් දැන් සියලු මිනිස්සු සාමාන්‍යයෙන් අපි කේක් කෑල්ලක් කටට ගත්තත් පෘථග්ජන පුද්ගලයෙක් කරන්නේ මේ කේක් කෑල්ල තමන් මීට පෙර කාපු සියලුම කේක් එක්කලා සංසන්දනය කරනවා, මනිනවා, රෝධ කරනවා. රෝධ කරලා මේ කේක් කෑල්ල ප්‍රිය නම් ඒක කේක් කෑල්ලට ඇලෙනවා, මේ කේක් කෑල්ල අප්‍රිය නම් මේ කේක් කෑල්ලට ද්වේෂයක් කරනවා. ඒ මැනීම නිසා ඒකයි රෝධ කිරීම. ඒ අනුව ප්‍රිය අප්‍රිය කියන දෙක ඇති වෙනවා. රාගය ද්වේෂය ඇති වෙනවා. මේ තුනම මේ සමග ඇති වෙනවා. අපි ඒ විතරක් නෙමෙයි සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ වගේ සංසන්දනය කරලා මනින්න පුරුදු වෙලා පුහුණු වෙලා තියෙනවා. අපි ගම්මුකෝ තව උදාහරණයක්. මොකද මෙතනින් ඉස්සරහට මේක නොගින් මෙතනම තේරුම් ගත යුතුයි. අපි හිතමුකෝ අපි පාර යනවා කියලා. පාර යනකොට කොයි හරි ලස්සන අලුතෙන් ගයක් හදලා තියෙන. මේ ගේ හොඳ ගේට්ටුවක් දාලා තියෙනවා පාරයි. මේ ගේට්ටුව එක පාට දැක්කාම ඇහෙන් තමන්ගේ ගේට්ටුවත් තමන්ගේ ගෙදරත් ගේට්ටුවක් තියෙනවා. මොකද මොන ගේට්ටුවත් එක්කද සංසන්දනය කරන්නේ? තමන්ගේ ගේට්ටුවයි මේ ගේට්ටුවයි. මේ ගේට්ටුව හොඳනම් මේ ගේට්ටුවට ඇලෙනවා රාගයක්, තමන්ගේ ගේට්ටුවට ගැටෙනවා ද්වේෂයක් ඇති වෙලා. ගේට්ටුව වෙනස් කරනවා හිතා නේද? දැන් මේක තමයි මැනීම. මේක තමයි මානය. මේක තමයි රෝධ ගැහිම. අපි ඒක රෝධ ගැහුවේ නැත්නම් ඒක දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති, සුතේව සුත මත්තම් භවිෂ්‍යති, මුතේව මුත මත්තම් භවිෂ්‍යති, විඤ්ඤේත විඥාත විඥාත මෙත්තේ භවිෂ්‍යති කළා නම් අපි අර අපි තුල සමුදය බිහි වෙනවා, සමුදය නිරෝධ වෙනවා. ඒ අනුව මේක හොඳට හිතේ තියාගන්න ඕන. දැන් මම ඔය උදාහරණ දෙකක් දිවට ඇහැට, ඒ වගේමයි කනට නාසයට දිවට කයට මනට හයටම ඔයගේ අරමුණු වන රූප අපි සංසන්දනය කරලා මැනලා අපේ මිම්මක් කෝඩුවක් මානයක් දාලයි මනින් මැනලා අපි රූප සම්දියෝ ආර සම්දියෝ කර. අපි මැන්නේ නැත්නම් අර මානයක් නැත්නම් මිම්ම කෝඩුව දැම්මේ නැත්නම් පරිඤ්ඤාතම් පරිඤ්ඤය කළානම් අපි අර රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ බවට පත් කර. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මේක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය. අර සමුදය නිරෝධ කරන්න දන්නවා. මේක තමයි මේ නිවනට උපකාර වන පළවෙනි එක. මේ රූප වගේම වේදනා සංඥා සංකාර විඥානත් නිරෝධ කරන්න ඕන. දැන් මේක බුදුහාමුදුරුවෝ කියලා ඊට පස්සේ අය මේවා අරිය අට්ඨංගිකෝ මග්ගෝ අරහත්ාංග මාර්ගයේ තමයි නිරෝධගාමී ප්‍රතිපදාව කොහේ කොතන කොහොම කිව්වත් අරහත්ාංග මාර්ගයේ ඒක ගැන මම විතර විස්තර කරන්න යන්නේ. ඊළඟට යං රූපම් පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. දැන් මෙතන කියනවා යං රූපම් කියලා මං කිව්වේ අර මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ආහන විඳින සියලු රූප අර 160 ගණනක් වූ ස්වභාවය ඒ සියලු දේ යං රූපම්. කොතන කොහේ තිබුණත් යං රූපම් කියලා ඒක ඔය ඇහ කන නාසය දිව කය මනට හම් ලැබෙන අරමුණ වන ඒ වගේම ප්‍රිය රූප අප්‍රිය රූප අදුකම අසුක තුන් පැත්තක් තියෙනවා. මෙතන තියෙන එකයි අරගෙන මෙතන තියෙන පළවෙනි වේශය සුඛං සෝමනස්සං, දෙවෙනි වේශය දුක්ඛං දෝමනස්සං, තුන්වෙනි වේශය අදුක්කමං අසුකං. ඒක අපි පළවෙනි වේශය තමයි මෙතෙන්ට ගන්නෙ සුඛං සෝමනස්සං. පටිච්ච වෙන්නේ එතෙන්ටයි. හැබැයි උරුම වෙන්නේ දුක්ඛං දෝමනස්සං. ඒකට හේතුව අර අදුක්කමං අසුකං මයින්ම දාලා මැනීම. ඒ අර යං රූපම් පටිච්ච වීම නිසයි. පටිච්ච කියන්නේ අර ඉච්ඡට බැඳීම, කැමැත්තට බැඳීම. මේ කැමැත්ත නිසයි කැමැත්ත තමයි ප්‍රිය අප්‍රිය අදුක්කම අසුක මනාප අමනාප මනාප අමනාප මේ තුනම පටිච්ච වෙනවා. ඒ අනුව උපජ්ජති අලුතෙන් උපදිනවා සමුදය වෙනවා සුඛං සෝමනස්සං. හැබැයි මේ සුඛ සෝමනස්ස ඒක තමයි ඒ ආස්වාදය. ඒ ආස්වාදයක් සඳහායි මේ පටිච්ච වෙන්නේ මේ සුඛ සෝමනස් බව ආමිෂය විඳවන්නේ. ඒ අනුව ඒක තමයි අයං රූපස්ස ආස්වාදම්. මේ ආස්වාදය විඳිනවා. ආස්වාදය තියෙනවා. ආස්වාදයක් නැත්නම් කිසිම විනිහෙක් අර රූපයකට පටිච්ච වෙන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච වෙන්නේ. සෝතංච පටිච්ච සද්දන් නැහැ. ගානංච පටිච්ච ගන්ධන් මේ එකක්වත් නැහැ. ආස්වාදයක් සුඛ සෝමනස්සයක් නැත්නම්. දැන් හැබැයි මේ සුඛං සෝමනස්සං මේ ආස්වාදය ඒ ආකාරයට අර ඉපදුණු ආකාරයට ඒ ඉපදුණු මොහොතේ තියෙන ආකාරයට ඒ ස්වභාවයෙන් ස්වරූපෙන් දිගටම පවතින්නේ නැහැ. ඒ ආස්වාදය අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. ඒක නියත ස්වභාවයක්. නිච්ච නැ අනිච්ඡං. සුඛ සොම්නස් සඳහායි පටිච්ච වුනේ. සුඛ සොම්නස් නැ දුක්ඛං දෝමනස් සම්භවටපත් වෙනවා. ඒ වගේම විපරිණාම ධර්මයටපත් වෙනවා. විපරිණාමයට දැන් හොඳට බලන්න මෙතන තියෙන මේ ත්‍රිලක්ෂණය මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම වෙනුවට තියෙන්නේ විපරිණාම ධර්මය. ඒ නිසා දැන් අර ඔය බොහෝ ත්‍රිපිටක පරිවර්තකයෝ මේ අනිච්ච දුක්ඛ අනාත්ම අනාත්ම කියලා වැරදි වචනයක් දාලා තිනවා. නමුත් මෙතන තියෙන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. විපරිණාම ධම්මං කියන්නේ ආයි අනත්ත. අත්ථ බව කියන්නේ අවිපරිණාම ධර්මය. වෙනස් නොවන බව තමයි මිනිසු හිතන්නේ. මිනිසු සියලු මිනිසු අර සුඛ සෝමනස්ස දෙයට ආස්වාදයෙන් බැඳින්නේ ඒක නිච්චයි සුඛයි අත්තයි විපරිණාමයට වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියන දේ නිසායි. මම අර උදාහරණයකදී කිව්වනේ අර අවුරුදු 18ක ළමයෙක් අර අර ගේ අර පින්තූරයක් අරගෙන නිච්චසේ සුඛසේ අත්තසේ තියාගත්තා කියලා. නමුත් ඒ තමන්ගේ හිතේ තිබුණු දේ හිතට ඇතුළට ගත්ත දේ තැන්පත් කරගත්ත දේ නිච්චයි සුඛයි අත්තයි. නමුත් අර බාහිර ලෝකේ තියෙන රූපය අනිච්ඡං දුක්ඛං විපරිණාම විපරිණාමයටපත් වෙනවා හැම මොහොතකම. මෙන්න මේ ලක්ෂණය මේ ත්‍රිලක්ෂණය තමයි ආදීනව. එතකොට ආස්වාදයක් ලැබුවොත් ඒක නිච්ච නැත්නම් අනිච්ච නම් ඒක සුඛසේ පවතින් නැත්නම් දුක්ඛ නම් ඒක අනත්ත නම් අනත්ත අත්තසේ පවතින් නැත්නම් අනත්ත නම් ඒක තමයි ආදීනම ඒක තමයි දුක මේ දුක නැති කරගන්න නම් යෝ රූපස්මින් යමෙක් මේ රූපය කෙරෙහි යටි චන්දරාගය විනේහි පිහිටා විනේ කිව්වේ අර ණය නොවන තත්වයට චන්දරාග ප්‍රහාණය කළුත් චන්දරාග ප්‍රහාණය කරලා චන්දරාග විනේහි පිහිටා කටයුතු කළොත් ඒ ආස්වාදය ආස්වාදය හැටියට දන්නවා හැබැයි ආමිෂයක් කරගන්න රෝධ ගන්න ඒක අනිච්ච බව දුක්ඛ බව විපරිණාම බවට තේරුම් ගත්තට පස්සේ ඒකේ ආදීනව දැක්කට පස්සේ ඒකට අර දිගේ රෝධ ගහන්නේ නැහැ. නමුත් අර පෘථග්ජන පුද්ගලයා මේක නිච්ඡං සුඛං අත්ත කියලා ගත්ත පුද්ගලයා අර දවස ගානෙම මම කිව්වනේ අර උදාහරණේ ඔය රූපය එළියට ගන්නවා බලනවා දානවා. එළියට ගන්නවා බලනවා දානවා. නමුත් අර ඒකෙන් අර සැපයක් ආස්වාදයක් ආමිෂයක් රෝධ ගැහිීමක් තියෙනවා. ඒකයි ආස්වාදය. ඒකයි සුඛ සෝමනස්සය. ඉතින් ඒක නිසා මේක අනිච්ච බව දුක්ඛ බව විපරිණාමයට පත් වෙන බව අනාත්ම බව යමෙක් තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කරනවා. ඒ අනුව නිස්සරණං තත්වයට පත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ මේ ආස්වාදය ආදීනවේ නිස්සරණය හොඳට තේරුම් ගත යුතු වචන තුනක් මෙතන තියෙන්නේ ත්‍රිලක්ෂණය නැවත වෙන විදියක වෙන වචන ටිකකින් බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙන එක. මේ මරණානුස්සතියමයි මේ ආස්වාදය ආදීනවේ නිස්සරණය නිවැරදි විදිහට දැකීමමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා නිස්සරණ. නිස්සරණ කියන්නේ දැන් චර බව නැහැ. හිතේ කාමාවචර රූපාවචර අරූපාවචර බව නැතිනම් ඒ පුද්ගලයා නිච්චරයි. නිස්සරණං කියන්නේ ඒක. ඒ අනුව දැන් මෙතෙක් කිව්වේ අර රූපං පජානාති. රූප සමුදයං පජානාති. නිරෝධං පජානාති. නිරෝධගාමිනීං පටිපදං පජානාති. පජානාති කියන එක තමන් තුළ ඇතිවන වෙනස නිවැරදිව වටහා ගැනීම දැන හඳුනාගෙන. දැන් ඊට එහා ගිය තත්ත්වයක් පත්වෙනවා අර ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන පුද්ගලයා තුළ ඊට වඩා එහා ගිය තත්ත්වයකට පත්වෙනවා. ඒක යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණව. බුදුහාමුදුරුව මෙතන සමනාවා බ්‍රාහ්මණවා කිව්වේ යෝගාවචරය. මේ ආනපාන සති සමාධිය වඩන පුද්ගලයා ඒ පුද්ගලයා අර ඒවන් රූපම් පජානාති කියන එක ඉක්මවලා ඒවන් රූපං අභිඥාය. කියන්නේ අභිඥාය ඒවන් රූප සමුදයන් අභිඥාය ඒවන් රූප නිරෝධං අභිඥාය ඒවන් රූප නිරෝධගාමිනින් පටිපදං අභිඥාය ඒවන් රූපස්ස අස්සාදං අභිඥාය ඒවන් රූපස්ස ආදීනවනං අභිඥාය ඒවන් රූපස්ස නිස්සරණං අභිඥාය රූපස්ස නිබ්බිඩාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වෙනුවට තියෙන්නේ පටිපන්නා තේසු. මේ මොකද්ද? බුද්ධානුස්සති බව උදුරා දෙමි. දැන් මෙතන තියෙන්නේ හොඳට තේරුම් ගන්න ඕන මරණානුස්සතිය බුද්ධානුස්සතිය අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිබ්බිඩාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගා කිරි. වෙන මොකක්වත් නෙමෙයි මෙතන තියෙන්නේ. හැබැයි මේක අර අභිඥාය කියන එක තේරුම් ගත්ත පුද්ගලයාට පමණයි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ පියවරහට කුණු මුල් තුන කෙලෙස් මුල් තුන උදුරාට ඒ අනුවයි මේ රූපං රූපය පිළිබඳව ඒ අනුව දැන් උදුරා පුද්ගලයෙක් පිළිබඳව ඊගාවට කියනවා ඒච කෝචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා එවන් රූපං අභිඥාය රූප සමුදයන් අභිඥාය රූප නිරෝධං අභිඥාය නිරෝධගාමිනී පටිපදං අභිඥාය එවන් රූපස්ස ආස්වාදං අභිඥාය ආදීනවං අභිඥාය නිස්සරණං අභිඥාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුත්තා තේ සුවිමත්තා ඒ සුවිමුත්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති පඤ්ඤාපන වට්ටන් තේසන් නත්ති තේසන් රාග වටේ ද්වේෂ වටේ මෝහ වටේ වට්ටන් නත්ති සකස් කිරීම නැවැත්තුවා ඒ කේවලිනෝ ඔහු දක්ෂෙක් මේ වට්ට තුන නවත්තන්නේ කොහොමද නවත්තන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය අනුපාදා විමුක්තාය ඒ අනුව පඤ්ඤා පනාය දැන් මෙතෙක්කල් වට තුන සකස් කළේ විඤ්ඤාපනාය දැන් විඤ්ඤාපනාය නැවැත්තුවේ අර අභිඤ්ඤාය නිසා අර රූප වේදනා සංඥා මේ සියලු දෙයට මේ ක්‍රියාවලියමයි මේ පියවර හතරමයි හතමයි කරන්න ඕන. පියවර හතෙන් හතරක් චතුරාර්ය සත්‍ය අනික් තුන අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග. දැන් මෙතෙක්කල් අපි මීට පෙර කිව්වේ ඕකමයි. හැබැයි මේකේ මේ සූත්‍රේ වෙන පදවලින් වෙන වචනවලින් වෙන ක්‍රමයකින් බුදුහාමුදුරුවෝ මේ අරකමයි කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පජානාති ඒ අනුව අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිසග. හැබැයි මෙතන තියෙනවා පළමුවෙන් පජානාති ඊට පස්සේ අභිඥාය. මේ අභිඥාය තත්ත්වයට එන්නකොට ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත චතුරාරක්කා භාවිතා කළ හැකි සතරාතිපට්ඨානය පූර්ණ කරගන්න සුදුසු තත්ත්වයට පත් වූ කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි පියවරහට කෙලෙස් මුල් තුන උදුරන්න මේ රූප සමුදය පිළිබඳව විග්‍රහ කළේ. මේ වගේම වේදනා සමුදය සංඥා සංකාර විඥාන ඉතුරු හතර පිළිබඳවත් මේ පියවර හතම අනුගමනය කරන්න ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ එකක් මෙතෙන්දී වෙනස් මේ වෙනසක් විග්‍රහ කරලා දැන් ආහාර සමුදයෝ රූප සමුදයෝ රූප සමුදය වෙන්නේ ආහාර සමුදය සඳහා රූප නිරෝධ කළ හැක්කේ ආහාර නිරෝධ කිරීම නිසා. හැබැයි වේදනා සමුදය වෙන්නේ රූප නිසා නෙමෙයි. වේදනා සමුදය වෙන්නේ කතමාච භික්කවේ වේදනා ජයි මේ භික්කවේ වේදනාකාය ජයි මේ කිව්වේ හයක් වේදනාකාය හයක් තියෙනවා. කාය කියන්නේ අර ක්‍රියාකාරකම්. ඒ අනුව මේක සම්පස්සජා වේදනා. වේදනා වෙන්නේ සම්පස්ස වීම නිසා. සම්පස්ස හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස හයක් තියෙනවා. ඒ නිසා මේ සම්පස්ස නිසයි වේදනා සමුදයේ එන්නේ. සම්පස්ස නිරෝධයෙන් එහෙම නැත්නම් අර සම්පස්ස වීම නැවැත්තුවොත් නැවැත්වීම නෙමෙයි නිරෝධ කළොත් අර වේදනා නිරෝධෝ. ඉතින් ඒක නිසා ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ රූප සමුදයෝ සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එතකොට වේදනා නිරෝධ කරන්න ආහාර සමුදය නිරෝධ කළ හරියන්න සම්පස්ස නිරෝධ කරන්න ඕන. ඒ මිසක් මේ ඇහැ කණනාසය නිරෝධ කරගනීම නෙමේ චක්කු නිරෝධ සෝත නිරෝධ එහෙමත් අර පොත්වල අර නක්කවර්තිකුල රත්න කියලා තියෙනවා. ඒ වහම එකක් නෙමේ මෙතන තියෙන්නේ සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ. සම්පස්ස සම්පස්ස කිව්වේ අර සංකුවේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ඇට රූපයක් ස්පර්ශ වෙනකොට සම්පස්ස. කණ්ඩ ශබ්දයක් රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් සංචේතනා පාත්වනකොට සංකාර කරනකොට සම්පස්ස වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එච්චරයි වෙනස. අනික ඒ දිගටම අපහේම ඒ වගේ එකමයි. ඊගාවට සංකාර. සංකාර සමුදය වෙන්නේ අර සම්පස්ස චක්කු සම්පස්ස සෝත සම්පස්ස නෙමේ සංකාර සංඥා. මේ සංඥා සමුදය රූප වේදනා සංඥා තුන්වෙනි කොටස. සංඥා සමුදය වෙන්නේ අර බාහිර ආයතන පහේ අර රූප සංචේතනා සද්ද සංචේතනා සෝත සංචේතනා ගන්ධ සංචේතනා දිවහා කාය මනෝ සංචේතනා පහ. ඒ අනුව සංචේතනා නිරෝධෝ සංඥා නිරෝධෝ අර රූප අර බාහිර ආයතන සහේ ස්පර්ශය නැවැත්වීමයි. ඒ අනුව පස නිරෝධෝ සංඥා නිරෝධෝ පස සමුදයෝ සංඥා සමුදයෝ. පස කිව්වේ මෙතන අර බාහිර ආයතන පහ හයටයි පස වෙන්නේ. ඒ පස නිරෝධෝ සංඥා නිරෝධෝ. ඊට පස්සේ සංකාර ඒ බාහිර ආයතන හයට අපි සංචේතන පවත්වනවා. ඒ බාහිර ආයතන හයෙන් සංචේතන පැවැත්වීම සංකාර කිරීමයි. ඒ බාහිර ආයතන එන පස්ස සංචේතන නිරෝධ කිරීම සංකාර සමුදය. ඒ අනුව සංචේතනා නිරෝධෝ පස්ස සමුදය. ඒ අනුව සංකාර නිරෝධෝ. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ රූප කියන කොටස එකක් වේදනා සංඥා සංකාර කියන තුනම අර පස්ස නිරෝ පස්ස සමුදයෝ වේදනා සමුදයෝ සංඥා සමුදයෝ සංකාර සමුදයෝ. හැබැයි ඒ පස්ස වෙන්නේ අර මුල අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන සහ සංචේතනා කියන තුන අනුවයි. අවසාන හතරවෙනි එක නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. දැන් නාම රූප කිව්වහම අර රූප කොටසයි නාම කොටසයි දෙකම අර රූප වේදනා සංඥා සංකාර විඥාන හතරම තමා නාම රූප හැටියට මෙතන විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව මේක හොඳට තේරුම් ගත යුතුයි. දැන් මේ එකම දෙයක් පිළිබඳව බුදුහාමුදුරුවෝ කොටස් පහකට බෙදලයි මේ පෙන්වන්නේ. රූප වෙනම වේදනා වෙනම සංඥා වෙනම සංකාර වෙනම විඥාන වෙනම. හැබැයි අපිට ප්‍රායෝගිකව මේ කොටස් පහට බෙදලා විභංග කරලා පෙන්වුවට අපිට එහෙම බෙදලා බලන්න පුළුවන් වෙන තත්වයකට පත් වෙන්නේ බොහොම කැඹුරින් හිතන්න පුළුවන් වුණොත් බලන්න පුළුවන් වුණොත් දැක ගන්න පුළුවන් වුණොත්. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය. හැබැයි අපි ආනපාන සති සමාධිය ප්‍රායෝගික වට්ටුගණද්දවත් වඩාගෙන යනකොට නිවැරදිව මේ සියල්ල සිදුවෙනවා. ඉතින් ඒක නිසා ඒ සිදුවෙන දේ තමා මෙතන මේ න්‍යායාත්මකව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුව මේ පංචස්කන්ධයම අපි උපාදානීය කරගන්නේ ආනපාන සති සමාධිය වඩන්නට ප්‍රායෝගිකව නිවැරදිව වඩන්නට නොදන්නා නිසයි. ඉතින් ඒක නිසා මේක තියෙන්නේ මේ න්‍යායාත්මකව අර කුණු මුල් තුන උදුරන්නට උපකාර වන පියවර හතක්. මේ පියවර හත න්‍යායක් හැටියට තියරියක් හැටියට අපිට දකින්න පුළුවන් වෙන්නේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව වඩනකොට අර පජානාති තත්වයෙන් ඉහළට ගිහිල්ලා අභිඥාය කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව අපිට හැබැයි මේ හැම එකේම ඉතාම වැදගත් එක තමයි චතු අරිය සත්‍ය අවබෝධය කියන්නේ සමුදය නිරෝධය, අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිබ්බිදා විරාග නිරෝධ පටිච්චසග්ග කියන්නේ මරණානුස්සතිය බුද්ධානුස්සතිය. දැන් අර පෙර කියපු එකමයි ආනපාන සති සමාධිය චතුරාරක්කාය හැටියට වඩනකොට අර මේ සියල්ල ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. ඒ අනුව මේක වෙනම කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ වෙනම වෙනම සිද්ධ වෙන දේවල් මේ වගේ වෙන වෙනම විග්‍රහ කරලා පැහැදිලි කරලා තියරියක් හැටියට න්‍යායක් හැටියට තේරුම් කරලා දීලා තියෙනවා. තමන්ට ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් වඩාගෙන යනකොට මේ කුණු මුල් තුන උදුරා දමන්නට උපකාර වන අර ආස්වාදය ආදීනවේ නිස්සරණය නිවැරදිව දැක්කාම නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ගා තත්ත්වයට පත් වෙලා සබ්බූපදි පජහති වෙනවා. ඒක ආනපාන සති සමාධියමයි අපි ප්‍රායෝගිකව කරනකොට වැඩෙන දෙයමයි මේ න්‍යායානුකූලව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මෙච්චර මේ තියරි එක තියෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව කරගෙන යනකොට හැම කෙනෙකුටම ඒ යථාභූත ඥාන දර්ශනය ලැබුණාම මේ සියල්ලම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඔක්කොම විග්‍රහයක් තියෙනවා. මේ විග්‍රහය ගැන අපි බය වෙන්න හෝ තේරුම් ගන්න හෝ මේ වාග්දී භාෂාය වචන තේරුම් ගන්න බෑ කියලා බය වෙන්න දෙයක්, අපහසුවටපත් වෙන්න දෙයක්. කරන්න ඕන ආනපාන සති සමාධිය නිවැරදිවම වඩනකොට අර පජානාති අභිඥාය තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව තමන්ට යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා, සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙනවා, අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත ඉවත් කරන්න පුළුවන් වෙනවා, නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග කරලා සබ්බ උපදි පජාති කරන්න. ඒ ආනපාන සතිය ප්‍රායෝගික මේ වෙන ආකාරය තියරි එක. ඒ අනුව වට තුන කැඩිලා තියෙන කැඩිලා යනවා. නේතේසං වට්ටන් නැත්ති පඤ්ඤාපනාය තත්වයට පත් වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඒ අනුව දැන් මේ පංචස්කන්ධේම උපාදානයෙන් අර උපාදාන කෑල්ල අයින් කරන්නයි මේ ඔක්කොම කරේ. මේ ආනපාන සති සමාධිය වැඩුවෙත් මොකටද? පංචස්කන්ධේම උපාදානය කරගන්නේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන්. රාගයේ ద్వේෂයෙන් මෝහය නැති වෙනකොට අර රාගය වෙනුවට අසුභානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරනකොට, ద్వේෂය වෙනුවට මෙත්තානුස්සතිය වඩලා අනිච්ච දුක්ඛ අනුපස්සනා කරලා නිබ්බිදා වෙනකොට අර පංචස්කන්ධයේම උපාදානය නැති වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ප්‍රායෝගික න්‍යායාත්මකව එක න්‍යායාත්මකව මේ විග්‍රහය තියෙන්නේ. ප්‍රායෝගික පැත්ත ආනපාන සති සමාධිය වැඩිම නිවැරදිවත් ප්‍රායෝගික. ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට මේ සියලු දේ පිළිබඳව තමන්ට යථා පරිදි තියරි එකත් න්‍යායත් යථාභූත ඥාන දර්ශනයෙන් ලැබෙයි. අර අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්නවා. නිබ්බිදා නොබැඳෙන බවත් විරාග රාගයෙන් වෙන් වූ බවත් නිරෝධ අරෝධ ගෙහිම නැවැත් වූ බවත් උපාදානය සහ මුලින්ම නිදහස් වූ බවත් උපාදානයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ඒක නිසා අපි මේ දැනගත්ත දේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව වඩනකොට පජානාති අභිඥාතං කියන தത്വයට පත් වෙනවා. ඒ වගේ දැන් මේ කිව්වේ මේ පංචස්කන්ධයේ කොටස් පහ පංචස්කන්ධසෝ උපපරික්කති. මේ පංචස්කන්ධය පියවර හතකින් උදුරා දැමීම තමයි උපාදානයේ උදුරා දැමීමයි මෙතෙන්දී කිව්වේ. ඊළඟට තව තුන් ආකාරයකට ත්‍රිවිධසෝ උපපරික්කති. තවත් දේවල් තියෙනවා ඔන්නම් පංචස්කන්ධේ උපාදාන කර දැමීමනුත් අරහතුන් වහන්සේ වෙන්න පුළුවන්. ඒ වගේම ඉද බික වේ බිකු ධාතුසෝ උපපරික්කති. ධාතු කිව්වේ භූත නෙමෙයි. ධාතු හයක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි හතරයි අවකාශ විඥාන දෙකයි හයයි. අර පිදුරු මඩුවේදී පුකුසාති රජුරන්ට බුදුහාමුදුරුව පෙන්වුවේ ච ධාතු විභං. ඒ වගේ ධාතුසෝ උපපරික්කති යම් කිසි කෙනෙකුට පුළුවන්කම් තියෙනවා නම් මේක සූත්‍ර ගණනාවක තියෙනවා. පුකුසාති රජුරන්ට පිදුරු මඩුවේදී කිව්වෙත් මේ ධාතුසෝ උපපරික්කති. ඒ අනුවත් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගා තත්වයට පත් වෙලා අර තේසං වට්ටන් නැති පඤ්ඤාපනාය වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනසෝ උපපරික්කති. ආයතන හය ඉන්ද්‍රයන් හයක් බවට පත් කරගන්නත් චක්කුසෝතා ගාන ජීවහා කාය මනෝ ආයතන චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ ඉන්ද්‍රය බවට පත් කරගෙන උපාදානය නවත්තන්න පුළුවන්. උපාදානය නැවැත්වීමත් පරමි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය සෝ තේසං වට්ටන් නැති පඤ්ඤාපනාය වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. පටිච්ච සමුප්පාද කුසල මූල පටිච්ච සමුප්පාදයේ කුසල මූල හැටියටත් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා මූල හැටියටත් අවිද්‍යා මූල නිරෝධය අවිද්‍යා මූල නිරෝධය හැටියටත් ත්‍රිපරිවර්තය තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුවත් මේ උපාදානය නවත්තලා අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග තත්ත්වයට පත් වෙලා තේසං වට්ටන් අත්ති පඤ්ඤාපනාය වෙන්න පුළුවන්. ඒ අනුව සත්තත්තාන කුසලෝ භික්කවේ මේ පියවරහතෙන් කුණු මුල් තුන උදුරන්න පුළුවන්. අර පංචස්කන්ධයේ පහ කොටස් පහේ ආකාරයට ඒ වගේම ධාතු සෝප පරික්කටි ආයතන සෝප පරික්කටි පටිච්ච සමුප්පාද සෝප පරික්කටි මේ ඕනෑම විදිහකින් එකකින් සියලු දෙයින් වෙන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය. ඒ අනුව පියවරහතෙන්ම මේ උපාදානය උදුරදාන. උදුරදාන්නේ මොන මොකද්ද? උපාදාන සබ්බූපදී පටිනිසග්ග කරන්න. සබ්බ උපදී එන මොකක්? ඒ අනුව භික්කු ත්‍රිවිධෝපපරික්කි ඉමස්මින් ධම්ම විනේ කේවලි. හොඳට තේරුම් ගන්න ඕන වචනේ මොකද්ද? ධම්ම විනයේ කේවලි. ඒ කියන්නේ සූත්‍රයට ධර්මයට බහගල්පා බැනීම ධම්ම ණය විනයට සසඳා බැලීම විනය. කේවලි කියන්නේ අර භාවිතබ්බා භාවිතයට ගැනීම. යෝ ධම්මා යෝ විනයෝ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. අර භාසෙහි යාසි භාවිතබ්බ මේ භාවිතයට ගැනීම තමයි දක්ෂේ කේවලි වෙන්නේ. ඒ අනුව බුසිතවා උත්තම පුරිසෝති උච්චති. අවසාන වශයෙන් අරහත්ත්වයටම ඒ පුද්ගලයා පත් වෙනවා. මේකට දක්ෂෙක් නම් මේක කරන්න පුළුවන්කමක් තියෙනවනම්. ඒක තමයි මේ සත්තරාණ කුසල සූත්‍රයේ හරය අර්ථය පියවර. මේ සියලු දේ කිව්වේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් වැළකෙන්න නවතින්න. පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට භාවිතා කරන්න සියලු දෙනාට අයිතියක් තියෙනවා. බුදුවරුන්ටත් අරහතුන් වහන්සේටත් පංචස්කන්ධය පරිහරණය නොකර ජීවත් වෙන්න බෑ. හැබැයි උපාදානය කරගන්න ශේෂයක්වත්. උපාදානය කරගන්නෙම ප්‍රියදේට ඇලීම කියන රාගයෙන්, අප්‍රියදේට ගැටීම කියන ද්වේෂයෙන්, ප්‍රියාප්‍රියාතර මැනීම කියන මෝහය තියෙන තාක්කල්. පංචස්කන්ධය උපාදානය කරගන්නා තාක්කල් මේ සංසාරීය ගමන දිගින් දිගටම පවත්වාගෙන යනවා. හේතුව ණය වෙනවා. හේතුව මොකද? උපාදානය කරගත්ත ගමන් ණය වෙනවා. ඊට පස්සේ ණය ගෙවන්න ඉපදෙන්න ඕන. ණය ගෙවන්න හදනකොට ආයි උපාදානයක ආයි ණය වැඩි වෙනවා. එන්න එන්න ණය ගන්න දිනුව දිගින් දිගටම වැඩි වෙනවා. ඒ නිසා මේ ණය ගන්න දිනුවෙන් මිදීම තමයි අර විනේ ණය වෙන්වීම. ඒකට තමයි අපි සියලු දෙනා ඔය පින්කමක් කරලත් ණය ගෙවලා කුසලයක් බවට පත් කරගන්න. පින්කමක් කරලත් අර උපාදානය අලුතෙන් ණය වෙනදී අර ඉවත් කරන්න. රාගකය, ද්වේෂකය, මෝහය කිරීම කියන්නේ අර ණය වෙන ණය ගන්න දිනුවට මුල් තුන කපා ඉවත් කිරීම, අස් කිරීම, අයින් කිරීම. ඉතින් ඒක නිසා මේ ජීවත් වෙනවා කියන්නේ ආයි ඉපදෙනවා කියන්නේ තව ණය ගෙවන්න තියෙනවා. තව ණය ඉතිරි. ඉතින් හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්නයි බුදුහාමුදුරුවෝ මේ සියලු දේ කිව්වේ. පංචස්කන්ධය උපාදානය කරගත්ත ගමන්ම තමන්ට අයිති නැති කොටසක් තමන්ගේ වසඟයට ගත්තා වෙනවා. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා ණය වුණා. මේ ණය ගන්න දිනුවක් තමා මෙතන හැම තැනකම කිව්වේ. ඒකයි ධම්ම විනේ ගාදන්ති කිව්වේ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසි තබ්බෝ කිව්වේ. විනය ලෝකයේ කිව්වේ හැම තැනකම ඕක කිව්වේ. ඒකයි බුදුහාමුදුරුව ණය දේශනා කරලා විනය දේශනා කළා. මේ විනය කියන්නේ ඔය අද තියෙන මේ පද පරමාර්ථය නෙමේ. විනය කියන්නේ මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන හේතු වෙන අර මේ ස්වභාව ධර්මයෙන් සිදුවෙන ණය වෙන මොකක්වත් නෙමෙයි. දැන් තව එකක් තියෙනවා මෙතෙන්දිම කියන්නේ. දැන් මේ සත්තාට්ඨාන සූත්‍රයේ තියෙනවා පියවර දෙකක්. පළවෙනි පියවර මොකද්ද? පජා නා. දෙවෙනි පියවර මොකද්ද? අභිඤ්ඤයං අභිඤ්ඤාත. දැන් මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවේ තියෙන ඊටාම ගැඹුරු ක්‍රියාකාරකමක්, වචනයක්, විග්‍රහයක්, විස්තරයක් මේ අභිඤ්ඤාතං අභිඤ්ඤය අභිඤ්ඤය කියන වචනේ. මේ පොතේ 109 වෙනි පිටුවේ තියෙනවා මේ ගාථාවක්. ප්‍රශ්නයකට උත්තරයක්. මේ සේල කියන බමුණා බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ හිටියා. බොහොම ප්‍රසිද්ධ, බොහොම අර වේදාගමේ පරප්‍රාප්ත බ්‍රාහ්මණෙක්, සේල බ්‍රාහ්මණයෙක්. මේ සේල බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන් හම්බුණා. බුදුහාමුදුරුවන් හම්බුලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා, ඔබට මොකද බුද්ධ කියන්නේ? ඔබ කොහොමද බව උදුරා දාන්නේ? මොකද ඔබ බව උදුරා දාන්න කලේ කියලා. මොකද ඔබට බව උදුරා දැම්ම පුද්ගලයා බුද්ධ කියන්නේ? ඔබ කොහොමද බුද්ධ උනේ? බව උදුරා දැම්මේ කොහොමද කියලා බුදුහාමුදුරුවන්ගෙන් සේල බමුණා ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නෙට බුදුහාමුදුරුව දීපු උත්තරය තමයි ඔය 109 වෙනි පිටේ මුදුනේම තියෙන්නේ. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මම බව උදුරා දැම්මා. මම බව උදුරා දෙමු බුද්ධ බවට පත් වුණේ මෙන්න මෙහෙමයි. අභිඤ්ඤයං අභිඤ්ඤාතං. භාවයටබ්බංච භාවිතං පහතබ්බංච පහි. දැන් භාවයටබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කියන එක නැවත ආයි අපි කියනවා නම් අපි දන්න වචනකින් මොකද්ද? ආන පාන. හැබැයි ආන පාන මෙතන ඔය පුතග්ජන පුද්ගලය කරන ආන පාන නෙමේ. ඊට වඩා ගැඹුරු ආනපාන. ඒක නිසා මේ ආනපාන අපි සාමාන්‍ය දැනීමෙන් ආනපාන තේරුම් ගත්තොත් අර පජානාති තේරුම් ගන්න පුළුවන් වෙනවා. පජානාති තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය නිවැරදිව කරගෙන යනකොට, ඒ කියන්නේ භාවේතබ්බංච භාවිතං භාවිතා කළ යුතුදී භාවිතා කරනකොට පහතබ්බංච පහින කරගෙන යනකොට අර සබ්බ පාපස්ස අකරණං වෙනවා, කුසලස්ස උපසම්පදා වෙනවා, සචිත්ත පරියෝ සචිත්තය පිරිසිදු වෙනවා. පිරිසිදු වීමත් සමග අර නාම රූප පරිච්ඡේද ඥානය, බුද්ධ ඥාන, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා අභිඤ්ඤයං අභිඤ්ඤාතං තත්වයට පත් වෙනවා. මේ අනුව දැන් මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැම කෙනෙක්ම දැනුමක් හැටියට තේරුම් ගන්න ඕන. ඔය ආනපාන සති සමාධිය නිවැරදිව වඩාගෙන යනකොට මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං සියලු දේ තමා තුළින්ම තමන්ට නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ 109 වෙනි පිටේ තුන්වෙනි ඡේදයේ ඉඳන් ඔය අංක 3 ඉඳන් සබ්බං භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤයං. බුදුහාමුදුරුවෝ මේ තුන්වෙනි ඡේදයේ ඉඳලා 143 වෙනි පිට දක්වාම මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං විග්‍රහ කරපු කොටසෙන් කොටසක් මේ 109 ඉඳන් 143 දක්වා පිටවල තියෙන්නේ. කොටසක් විතරයි මේ නිවන් දකින්න උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න උපකාර වන කොටස මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ සියලු දේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං. හැබැයි හිතන් දෙපා මේ මෙතන මේ තුන්වැනි අංකයේ ඉඳලා අර 143 වෙනි පද්‍ය දක්වාම විග්‍රහ කරලා තියෙන මේ සියලුම කාරණා සියලුම දේ ඔය තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අර ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම්වලට අදාළව තමා විසින් දැනගත යුතු දේ. ඒ මිසක් බාහිර ලෝකේ කොහෙවත් තියෙන දෙයක් නෙමේ මේ අභිඤ්ඤයං අභිඤ්ඤේතං සබ්බං අභිඤ්ඤයං. වෙන බාහිර ලෝකයක් ගැන නෙමේ මේක කියලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ මේ ඔය සියලු විග්‍රහයන් ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තමා විසින් නොදැන ක්‍රියාත්මක කරනකොට සිදුවන දේවල්, වෙනස් වෙන දේවල් වෙන වෙන විවිධ ආකාරයෙන් විග්‍රහයක් කරලා පෙන්වලා දීලා තියෙනවා. දැන් බුදුහාමුදුරුව එකින් එක ගන්නවා. දැන් කියනවා චක්කුම් භික්කවේ අභිඤ්ඤයං. පළවෙනි එක චක්කුම්. ඊට පස්සේ රූපං රූපා අභිඤ්ඤයං. ඊට පස්සේ චක්කු විඤ්ඤාණං අභිඤ්ඤයං. චක්කු සම්පස්ස අභිඤ්ඤයං. යම් පිදන් චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේද ඉදං සුකං සෝමන සුකං වා දුක්ඛං වා දුක්ඛමා සුකං වා අභිඤ්ඤයං. දැන් මෙතන මේ කිව්වේ කාගේ හැද? තමන්ගේම හැ. චක්කුං. හැබැයි චක්කු නෙමේ චක්කුං. හැබැයි රූපං රූපා කියන එක හරි. ඊට පස්සේ චක්කු විඤ්ඤාණං. ඊට පස්සේ චක්කු සම්පස්ස. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදන. මේ දැන් සිංහලෙන් කියනවා නම් අපිට ඔකට එක වචනයයි තියෙන්නේ. අපිට මේකට වචන කීපයක් නැහැ. දැන් චක්කු චක්කුන් නොවේ. චක්කු විඤ්ඤාණං චක්කු නොවේ. චක්කු සම්පස්සෝ චක්කෝ නොවේ. චක්කු සම්පස්ස ජා වේදනා චක්කු නොවේ. මේවා දැන් මේ ඇහැ තමන්ගේ ඇහැ එක එක ආකාරයෙන් විවිධ අවස්ථාවල ක්‍රියාත්මක වන හැටි තමයි තමන් දැනගන්නේ. දැන් මෙතන තියෙන්නේ චක්කු චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස චක්කු සම්පස්ස ජා වේදනා ඒ වගේම සෝත ගාන ජීවා කාය මනෝ හයටම අදාළව ඒ පියවර හය තියෙනවා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තමයි ඇහැට කනට නාසයට දිවට කයට මනට පටිච්ච වෙන්නේ වෙන මොකක්වත්ම නෙමේ. ඇහැට රූප කනට මේ පංචස්කන්ධයමයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන්නේ පංචස්කන්ධයමයි. ඒ වගේම ඊට පස්සේ තියෙනවා දැන් අතන කිවි චක්කුන් චක්කු විඤ්ඤාණ. දැන් චක්කු ඒක නැවත චක්කු අභිඤ්ඤය සෝත ගානං ජීවා කාය මනෝ ඒ ආයතන හය හැටියට දැනගන්න. ඒ වගේම රූප ශබ්ද ගන්ධ සුවඳ රස සූපාස පොට්ට ධම්ම අර බාහිර ආයතන හය. ඊට පස්සේ චක්කු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ගාන විඤ්ඤාණං කාය මේ විඤ්ඤාණ හය. ඊට පස්සේ සම්පස්ස හය. ඊට පස්සේ සම්පස්ස වේදනා හයට වරත් තුන දහට. ඊට පස්සේ සංඥාහය රූප සංඥා සද්ද සංඥා. ඊට පස්සේ සංචේතනාහය. දැන් අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන සියලු දේ මෙතන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒවම එතන කිව්වෙත් රූප සංඥා සද්ද සංඥාහයක් තියෙනවා සංචේතනාහයක් තියෙනවා සම්පස්සහයක් තියෙනවා අර රූප තණ්හාහයක් තියෙනවා මේ සියලු දේම. ඒ වගේම අර මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ සමුදය ලෝකතිස්සයක් කියපු දෙයම මෙතන අර අභිඤ්ඤයන් අභිඤ්ඤාතන් තියෙනවා. ඊට පස්සේ තියෙනවා විතක්ක විචාර හයත් රූප තණ්හා සද්ද තණ්හා හය තියෙනවා විතක්ක විචාර හය තියෙනවා ඒවත් තිබිලා. ඊට පස්සේ මේ මහා ධාතු හතර ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු ධාතු හතරත් ඊට පස්සේ අවකාශ විඥාන හයක් තියෙනවා. ඊට පස්සේ අට්ඨාරස ධාතු තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ඒ නීල කසින ඒ කසින පිරියම් කිරීමත් මෙතන දැනගන්න ඕන. කසිනය අර ධ්‍යාන ලබද්දී අනාර්ය ධ්‍යාන ලබද්දී ඒක මගපලවලට උපකාර වෙන්නේ නැහැ. නමුත් ඒකත් අපි තේරුම් ගන්න ඕන දැනගන්න ඕන කසින දායකුත් තියෙනවා. ඒකත් මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම කේසාලෝමා නකාදන්ත ආදී වශයෙන් අර පටික්කුල මනසකාරයේදී තමන් මේ විභංග කරනකොට මේ ශරීර කූඩුවේ තියෙන කොටස් 36 දැන් එතන ඒ ඔක්කොම කියලා ඉවර වෙලා අර කුණප කොටස් 32 ඊළඟට ආයතන වලට බහිනවා. චක්කායතනය රූපායතනය සෝතායතනය සද්ධායතනය ගානායතනය ගන්ධායතනය ජීවායතනය රසායතනය කායතනය පොට්ටබ්බායතනය මනායතනය ධම්මායතනය. ආයතන හැටියටයි පෘථග්ජන පුද්ගලයෙකුගේ මේ ආයතන 12ම අජ්ජත්තික බාහිර වශයෙන් අර අහක යන කුණු එකතු කරගන්නේ මේ ආයතන වලින්. ඒ ආයතන විග්‍රහ කරලා තියෙනවා මුලින්ම. ඒ අනුවම දැන් මේ ආයතන මෙහෙම විග්‍රහ කරලා ඊට පස්සේ ධාතු විග්‍රහ කරනවා. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු තුනයි. එකකට චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු මෙහෙම එකකට තුන බැගින් ධාතු 18ක් 6 + 3 18යි. මේකට කියනවා අට්ඨාරස ධාතු. අපි උපාදානය කරගන්නේ මේ පැවැත්ම පවත්වගෙන යන්නේ මේ ධාතු 18 අට්ඨාරස ධාතුමයි. අර ගති භූත ධාතු සියලු දේට මුල් වෙන්නේ මෙන්න මේ ධාතු 18 අට්ඨාරස ධාතු. ඊට පස්සේ මේ 18 විග්‍රහ කරලා අර ආයතන නිසා සකස් වෙන ඊට පස්සේ අනිත් පැත්තට බහිනවා. දැන් මෙතන දැන් ඊළඟට චක්කු ඉන්ද්‍රිය මිටි ඉස්සලා චක්ක ආයතනය මිටි ඉස්සලා චක්කු මිටි ඉස්සලා චක්කු චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස ජා වේදනා දැන් බලන්න එකක් පිළිබඳවම මේ ඇහැ පිළිබඳවම මේ මාගදී භාෂාවේ බුදුහාමුදුරුව මොන ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. චක්කු චක්කුං චක්කු විඥානං චක්කු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා ඒ වගේම චක්කු තණ්හා ඒ වගේම ඊට පස්සේ චක්කු ආයතන ඊට පස්සේ චක්කු ඉන්ද්‍රිය මේ සියලු දේ ඔය තමන්ගේ ඇහැම එක එක අවස්ථාවේදී ක්‍රියාත්මක වන ආකාරය වෙන මොකක්වත් නෙමෙයි. මේ වෙන මොකක්වත් ගැන බලන්න කිව්වා නෙමෙයි තමන්ගේම ඇහැ වරක චක්කු තව වරක චක්කු චක්කුං චක්කු විඥානං චක්කු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා චක්කායතනේ චක්කු ඉන්ද්‍රිය ධර්මය තේරුම් ගත්තොත් චක්කු ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය තමන්ගේ ඇහැම අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට චක්කායතනයක් වෙනවා. ආනපාන සති සමාධිය වඩනකොට චක්කු ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. අර ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනකොට චක්කු ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. වැරදි සිදුවෙන්නේ නැහැ. අහක යන කුණු එකතු කරන්නේ නැහැ. ආයතන පාවිච්චි වෙනවා නම් අසංවරයි. අහක යන කුණු ආගන්තුකයේ උපකිලිට්ටේන උපකිලිට්ටං එකතු කරගන්නා තත්වය ආයතන. දැන් තමන් කල්පනා කරන්න ඕන තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන ආයතනයක් හැටියට මෙතෙක් කල් පාවිච්චි කළ නිසා මේ ඔය සංසාරීය ගමනට මේ විදියට බැඳිලා ඔය කෙලෙස් පොදියක් කරගහගෙන මේ අද වෙනකම් ඇවිල්ලා තියෙන. දැන් තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන ඉන්ද්‍රිය හයක් හැටියට පවත්ව ගන්න නම් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනකොට ඉන්ද්‍රිය ධර්ම මතුවෙනවා. ඒකයි තේරුම් ගන්න. ඒකයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ. ඒකයි අර ධම්මේසු ධම්මානුපස්සනාවේ ආයතන ඉන්ද්‍රිය බවට පත් වෙන බව කිව්වේ. දැන් ඉන්ද්‍රිය හයක් මතුවෙනවා. මුලින්ම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය හයක් මතුවෙනවා. මේ මන ඉන්ද්‍රිය මතුවුනහම තව ඉන්ද්‍රිය ධර්ම ජීවිතේන්ද්‍රිය, ඉට්ටේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සොම්නස් ඉන්ද්‍රිය ඊට පස්සේ ටිකක් වැඩගත් ඉන්ද්‍රියක් උපේක්ඛා ඉන්ද්‍රිය. අර උපේක්ඛා ඉන්ද්‍රියකුත් ඔය හයටම අදාළව මතුවෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මතු වූ ගමම්ම මෙතෙක් නොතිබූ ඉන්ද්‍රිය ධර්ම හයක් පහක් තමන් තුළම මතුවෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අර බව උදුරා දමන්නට උපකාරක බලය හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේ ඉන්ද්‍රිය මතුවීමත් සමග සත්බොජ්ජංග චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් මෙතෙක් නොවු ඉන්ද්‍රිය ධර්ම තුනක් මගඵල ලබන අවස්ථාවේදී මතුවන මගඵල ලබන අවස්ථාවේදී පමණක් මතුවන ඉන්ද්‍රිය ධර්ම තුනක් තියෙනවා හැම කෙනෙකුගේම. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය ඔය තුනම එකටම මතු වෙනවා. අඤ්ඤතාවී ඉන්ද්‍රිය තමයි සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට තමන් තුළ මතුවෙන්නේ. ඒ වගේම සකදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, අරහත් ඵලයට පත් වෙනකොටත් මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙනවා. දැන් අර කොණ්ණඤ්ඤ බමුණා ඉර්ෂිවරේ ධානලාභී අර ඉද්ධිපාටිහාරය පුරවන්න පුළුවන් අෂ්ටාභිඥාලාභියෙක්. හැබැයි මේ සද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, පඤ්ඤා ඉන්ද්‍රිය තිබුණේ නැහැ. ඒ නිසා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුුනේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ බමුණට මේ පස්වග මහණුන්ට අර දවස් 22ක් 3ක් බුදුහාමුදුරුවෝ මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ ධර්මයේ මේ ධම්මේ සුධම්මානුපස්සනාව ආනපාන සති සමාධිය මේ සියලු දේ කියා දුන්නට පස්සේ මේ බණ අහලා අර කොණ්ඩඤ්ඤ බමුණගේ ඉෂිවරේ බුදුහාම බෝසත්තුමා ඉපදෙන දවසේ අෂ්ටාභිඥා දැන් ලැබී දැන් අවුරුදු 35කට පස්සේයි බුදු වුනේ 35ක් තුලම ඔය කොණ්ඩඤ්ඤ බමුණා ඉෂිවරේ ඉදිප්‍රාත්‍යාරපය බොම අර නේම සංඥා නා සංඥා තත්වයටත් සුදුසු තත්වයක හිටි හැබැයි බුදුහාම දෘගීලා ඒ සියලු දේ කියා දීලා අර කොණ්ඩඤ්ඤ බමුණට මේ ධර්මයේ කිව්වහම විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි ඒ අනුව මඤ්ඤතාවීන්ද්‍රිය තිබුණු කොණ්ඩඤ්ඤ බමුණ අඤ්ඤතාවීන්ද්‍රිය මතු වුණාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. කොයි වෙලාවෙද? එතකොට ධ්‍යාන ලැබුවට අභිඥා ලැබුවට අඤ්ඤතාවීන්ද්‍රිය මතු වුණේ නැහැ භාවනා කළ. ධ්‍යාන ලැබුවට අභිඥා ලැබුවා. කොහොමද අඤ්ඤතාවීන්ද්‍රිය මතු වුණේ? බණ අහලා. පටිච්චසමුප්පාද ධර්මය අහලා. බුදුහාමුදුරුව අර පස්වග මහණුන්ට ඉරිසිවරු පස් දෙනෙක්. දවසේ උදේ වරුවේ දෙන්නෙක් පිණ්ඩපාතේ ඇරලා තුන් දෙනෙකුට කිව්වා. හවසරුවේ පස් දෙනාට. අනික් දවසේ තුන් දෙනෙක්ව පිණ්ඩපාතේ ඇරලා දෙන්නෙකුට කිව්වා. හවසරුවේ පස් දෙනාට. මෙහෙම දවස් 22ක් හෝ 3ක් මේ බුදුහාමුදුරුව මේ පටිච්චසමුප්පාද විග්‍රහය මේ ධර්මය මේ ප්‍රායෝගිකව මේ නිවනට උපකාර වන දහම දේශනා කළා. මේ දහම දේශනා කළාමයි අර මලකඩ තට්ටු තුන කඩලා ගිහිල්ලා දහම් ඇස පෑදිලා අර හේතුඵල දහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන කොටයි අර සද්ධා ඉන්ද්‍රිය මතු විරිය සති සමාධි ප්‍රඥා මතු වුණේ. ඒ අනුවයි අර විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි වෙලා අර අඤ්ඤතාවීන්ද්‍රිය මතු වුණේ එක්කෙනෙක්ගේ පමණයි. පස් දෙනාගෙම වුණෙත් නැහැ. ඊට පස්සේ නැවත නැවත අනික් හතර දෙනාටත් කියලා පස් දෙනාගම සෝතාපට්ටි ඵලයට පත් කළා. බලන්න මේ ඉර්ෂිවරු ඉද්ධ ප්‍රාතිහාර්ය පැහැව ඉර්ෂිවරු. හැබැයි මලකඩ තට්ටු තුන තාම තිබුණා. ඉතින් ඒක නිසා මේ මලකඩ තට්ටු තුන කැඩීමයි විරජං වීතමලං ධම්මචක්කුං උදපාද. මලකඩ තට්ටු තුන තියෙන කාක්කල් දහම් ඇස පාද ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ දවස් හතේම මේ කලේ මොකද්ද? මලකඩ තට්ටු තුන කඩන පිළිවෙත පාර කියලා දුන්නා. කොහොමද කඩන්න ඕන? හේතුඵල ධහමට සූත්‍රයට ධර්මයට බහාගලපා බලන්න ඕන. ණය විනයට සසඳා බලන්න ඕන. මොනවද තමන් කරන කියන හිතන කරලා ආනපාන සතිය අස්සපස්ස කරන්න ඕන. කරනකොට තමන් දන්නේම නැතුව මලකඩ තට්ටු තුන කැඩි. දැන් ඔය දන්න විදියට අපි කරගෙන යන්න ඕන. තේරුණාද? සියලු මිනිස්සු ප්‍රඥානුසාරී නැහැ. සියලු මිනිස්සු උග්ගටිතඤ්ඤ නැහැ. යම්කිසි කෙනෙක් ප්‍රඥානුසාරී නම් යම්කිසි කෙනෙක් උග්ගටිතඤ්ඤ නම් අර එක දවසින් එකපාරෙන්ම මේ මලකඩ තට්ටු තුන කැඩිනවා. හැබැයි වීරානුසාරී නම් එහෙම නැත්නම් විපචිතඤ්ඤ නම් එහෙම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. හැබැයි ගැටේ අර මලකඩ තට්ටු දකින්නවා. මලකඩ තට්ටු කඩන්න ටිකක් උත්සාහ ගන්නවා. ක්‍රමානුකූලව මලකඩ තට්ටු තුන කඩනවා. නෙයිය නම් සද්ධානුසාරී නම් තව කල් යනවා. ඉතින් ඒක නිසා හැබැයි කරන්න ඕනේ ආනපාන සති සමාධිය දැනගත්ත ධර්මත ඒ දැනුම බාල වෙන්නේ තම තම නැන බබන ඉන්න දැනගත යුතු. ඒක නිසා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. උග්ගටිඤ්ඤ උග්ගටිඤ්ඤ. ගටි කියන්නේ ගැට. ගැට දැක්ක ගමන් ගැටේ කපලා ගැටෙන් වටෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් පුද්ගලයා උග්ගටිඤ්ඤ. විපතිඤ්ඤ පුද්ගලයා ඒ කියන්නේ වීරානුසාරී අර ප්‍රඥානුසාරී පුද්ගලයා උග්ගටිඤ්ඤ. වීරානුසාරී පුද්ගලයා විපතිඤ්ඤ. ඒ පුද්ගලයා ගැටේ දැක්ක ගැටේ ටිකක් ලෙහන්න උත්සාහ කරනවා. කපන්න දන්නේ නැහැ. ලෙහන්න උත්සාහ කරනවා. ගැටේ ලෙහනවා කොයි වෙලාවෙ හරි ලෙහනවා. ඒ වගේම නෙය්‍ය කියන පුද්ගලයා ඒ පුද්ගලයා සද්ධානුසාරී හෝ ධම්මානුසාරී ඒ පුද්ගලයා ගැටේ දකින්නවා. ඒ පුද්ගලයා ගැටේ දකින්නවා. ගැට දකින්නවා. හැබැයි ගැටේ ලෙහන්න දන්නේ නැහැ. ගැටේ ටිකක් ආස්වාදනය කරනවා ගැටේ අතගග. ගැටේ අතගග ටිකක් දවස් ඒකෙත් ආස්වාදයක් විඳිනවා. ඒ පුද්ගලයා තමයි සද්ධානුසාරී පුද්ගලයා. ඒ පුද්ගලයා නෙය්‍ය. පදපරම පුද්ගලයා හතරවෙනි ගැටේ හොයන්නත් බෑ දකින්නත් බෑ තේරෙන්නෙත් නෑ. ගැටේ තව තව ගැට ගහ ගන්නවා මිසක් අර අංචෝද අන්තෝජතා බහිජතා ඒ පදපරම පුද්ගලයා. ඉතින් ඒක නිසා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. මේ කියපු දේ මේ කියන දේ එකපාට ගන්න පුද්ගලයොත් ඉන්නවා. උග්ගටි සංඥ තේරුම් ගත්ත ටිකක් තේරුම් ගත්ත පුද්ගලයොත් ඉන්නවා. ගැටේ දැක්ක ගැටේ දැක්ක නැති පුද්ගලයෝමත් ඉන්න පුළුවන් පදපර. හැබැයි පදපරම පුද්ගලයාටත් නිවන් තියෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන. පදපරම පුද්ගලයාටත් නිවන් තියෙනවා. පදපරම පුද්ගලයා පදපරම සත්වයෙන් ඉවත් වෙන්නත් ආනපාන සති සමාධියමයි කරන්න ඕන. වෙන මොකක්වත් නැහැ. ඒ නිසා සියලු අයට නිවන් තියෙනවා. ටිකක් මේ හතර අනුව ප්‍රමාදයක් ඇති වෙන එකයි අවුරුදු හතක් දුන්නු. උග්ගටිඤ්ඤ පුද්ගලයාට දවස් 7න් 8න් හෝ 14න් වෙනවා. නමුත් අර මේ විපජ්ජිතඤ්ඤ වීරානුසාරී පුද්ගලයාට සමහරවිට මාස 7ක් විතර යන්න පුළුවන්. නෙය්‍ය පුද්ගලයාට අවුරුදු දෙකක් තුනක් යන්නත් පුළුවන්. පදවරම පුද්ගලයාටත් අවුරුදු 7කින් මේක තේරුම් අරගෙන නිවන් දකින්න පුළුවන්. හැබැයි ආනපාන සති සමාධිය කියන ඒකායන ධර්මය භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි කාර්ගෙට් අවශ්‍යතාවය කියන එක තේරුම් ගන්න ඕනේ. මේක තියෙන්නේ ඊගාවට මේ පොතේ ඉස්සරහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න ආකාරයට තමා විසින් තමා තුළින් තමාගේ දැකිය යුතු දේවල් ඕක හොඳට කියවල බලන්න. කිසි දෙයක් බාහිර ලෝකෙ ගැන ඕකේ මොකක්වත්ම නැහැ. තමා තුළ ඇතිවන වෙනස්කම් ඇතිවන දේවල් අර ආයතන ඉන්ද්‍රිය බවට පත්වීම ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පංචස්කන්ධයත් උපාදානයත් වෙන්කොට දැගීම ඉන්ද්‍රිය ධර්ම මතුවීම මේ වගේ දේවල්මයි ඔය අභිඥාතං අභිඤ්ඤය හැටියට මේ පිටු 143 දක්වාම තියෙන්නේ. මේක හොඳට කියවල බලන්න ඕන. තමා තුළින් දකින්න පුළුවන්. බාහිර ලෝකෙන් මේකේ තියෙන කිසිම දෙයක් දකින්න බෑ. තමා විසින් තමා තුළින්ම දැක ගන්න උත්සාහ කළ යුතුයි. ඒක තමා නිවන. දැන් මේ නිවනට අදාළව මූලික අවශ්‍යතාවයන් කාටත් ටිකක් දුරට හෝ පොඩ්ඩක් දුරට හෝ පැහැදිලි වෙන්න ඇති. ඒ පැහැදිලි වූ තරමට භාවිතයට ගන්න. පැහැදිලි වූ තරමට භාවිතයට ගන්න. තව පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අපි දැන් මේ භාවනා වැඩසටහන ඉවර කළාම සීඩී තටියක් දෙනවා. පුළුවන් තියනවා දන්නේ නැහැ මේ ගමන අපේ සීඩී මැෂින් එක පොඩ්ඩක් අඩාල වෙලා කියලා කිව්වා. කොහෙන් හරි මං හිතන්නේ ගහලා පිටින් හරි ගහලා ගෙනත් දෙයි. සීඩී තටියක් දෙනවා. ඒ සීඩී තටිය නැවත කීපරයක් අහන්න. එතකොට Tamanට මේ ආනපාන සති සමාධිය භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න නිවැරදිව භාවිතා කරන්න යුගනද්දව භාවිතා කරන්න පුරුද්දක් ඇතිවේ. ඒ වගේම වැදගත්මදී ආනපාන සති සමාධිය වඩන්න බෑ අර සූත්‍රයට ධර්මයට ණය විනයට කල්පා බලා සසඳා බලන්න බැරි නම්. ඒක අත්‍යවශ්‍යම දිය. සූත්‍රයට ධර්මයට කියන්නේ තමන් කරන වැඩේ නිසා කරන කතාව නිසා සිතන සිටිවිල්ල නිසා තමන්ට උරුමවන ප්‍රතිඵලයත් අනුන්ට උරුමවන ප්‍රතිඵලයත් බැලීම හේතුඵල ධමයට පහකරපත්. තමන්ට උරුම වෙන්නේ යහපත් නම් අනුන්ටත් උරුම වෙන්නේ යහපත් නම් ඒක කරන්න. තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් වෙනවා නම් ඒක වෙනස් කරන්න නොකරන්න. සම්පජානකාරී හෝති කරන්න. ඒකයි එකක්. අනික ඊට වඩා බලවත් දේ තමන් කරන කියන හිතන දේ නිසා අලුතෙන් ණයක් බිහි වෙනවා නම් ණයක් වෙනවා නම් ඒක අත්තරින්න ණයෙන් මිදී නිදහස් වෙනවා නම් ඒක කරන්න. ඒක ඊට වඩා බලවත්. මේක තමයි මූල ධර්මය තේරුම් ගත යුතු. මේක තමයි බුද්ධ දේශනාවේ අය යෝ ධම්මෝ යෝ විනයෝ එමන් ධම්ම විනේ ගාදන්ති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ. මේක නොයෙක් තැන්වල නොයෙක් ආකාරයට නොයෙක් වචන වලින් බුදුහාමුදුරුව කියලා තියෙනවා. හොඳයි, දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.
අතිගෞරවනීය අරහතුන් වහන්සේ, ඔබ වහන්සේ ඉතා දෙපාන නැමැති ඉල්ලා සිටින මේ උපපරික්‍රති කියන මේ වචන සාමාන්‍යයෙන් අපිට සිංහලෙන් තේරෙන විදිහට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න.
උපපරික්‍රති කියන වචනේ මේ ආකාරයටත් පුළුවන් කියන එකයි. අර පංචස්කන්ධය බැලුවනේ අපි පියවර හතකින් උදුරන්න. ඒ වගේම මේ ක්‍රමයටත් මේක පුළුවන්. මේ ක්‍රමයටත් මේක පුළුවන් කියන එකයි උපපරික්‍රති. ත්‍රිවිධසෝ උපපරික්‍රති. මේ තුන් ආකාරයෙන්ම කරන්න පුළුවන් නම් මේකම කරන්න පුළුවන්. හැබැයි ලේසි මේක මොකද්ද? පංචස්කන්ධසෝ උපපරික්‍ර. පංචස්කන්ධේ මේ පියවර හතෙන් බලනවා වගේම අර ආයතන සෝප පරික්කති, ධාතු සෝප පරික්කති, පටිච්ච සමුප්පාද සෝප පරික්කති. උපපරික්කති කියන එකේ තව අර්ථයක් මේ උපාදානය සාමුලින්ම උදුරා දමන්න උපකාර වෙනවා. උපාදානය හිතෙන් උපුදා දමන්නට උපකාර නම් ඒක උපපරික්කති. තේරුණාද දැන්? මොකද්ද ඔය ක්‍රම හතරක් උතන තියෙන්නේ. පංචස්කන්ධය ක්‍රම අර බෙදලා පහකට පියවර හතකින් බැදීම පංචස්කන්ධ සෝප පරික්කති. ආයතන හය ඒ ආකාරයටම බෙදලා බෙදලා උපාදානය අත්තරින්න පුළුවන් නම් ඉන්ද්‍රිය බවට පත් කරගෙන ඒක ආයතන සෝ උපපරික්කති. ධාතු අර උපාදානය කර ගැනීම නවත්තන්න පුළුවන් නම් ඒක ධාතු සෝ උපපරික්කති. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ ත්‍රිපරිවර්තය තේරුම් ගත්තා නම් ඒත් උපාදානය ඉවත් කරන්න උපකාර වෙනවා. ඒ අනුව පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති.
එතකොට මේ අරහතුන් වහන්සේ ස්කන්ධ වශයෙන්
ඔය දැන් මේ විග්‍රහ කළේ ස්කන්ධ පහ.
ස්කන්ධ පහ.
රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥා සංකාර විඥානස්කන්ධේ මේ කිව්වේ. මේ විග්‍රහ කළේ විස්තර වශයෙන් ස්කන්ධසෝ උපපරික්කති. හැබැයි දැන් මෙතන ඔය එකකින් කළොත් ඔක්කොම ඉවරයි. තේරුණාද? එක එක පුද්ගලයාට දැන් ලේසි පහසුම දේ තමයි ස්කන්ධ සෝප පරික්කති. තව කෙනෙකුට ආයතන සෝප පරික්ක වෙන්න පුළුවන්. දැන් බාහ්‍ය දාරු ඉරියතුමාට මොකද්ද උපපරික්කති උනේ? ඈ ආයතන සෝ. දැන් මේ චතුසු වහාරයේසු එක කිව්වේ මොකද්ද? දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඔය අර දැන් දිත්ත කියන්නේ ඇහැ, සුත කියන්නේ කන, මුත කියන්නේ නාසය දිවකය, විඤ්ඤත කියන්නේ මන. ඒ ආයතන සෝපපටික්ක
මේ අරහතුනාද දැන් හොඳටම පැහැදිලි වුණා. ඊළඟට මගේ මේ දෙවෙනි ප්‍රශ්නය මේ ධර්ම රසයට ඇලීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ.
ඒක ඉතින් මෙහෙමයි, බුදුහාමුදුරුවෝ කිව්වා අලගද්ද උපම සූත්‍රයේ මේ ධර්මයේ තියෙන්නේ න ගහනත්තාය තරණත්තාය. මොකටද මේ ධර්මයේ තියෙන්නේ? ග්‍රහණය කරගන්න නෙමෙයි, තරණය කරන්න. දැන් අද මිනිස්සු බොහෝ අය මේක ටිකක් දැනගත්ත ගමන් ග්‍රහණය කරගන්න, ඒක වැරදි. එනිසා න ගහනත්තාය තරණත්තාය. අලගත් දූපම් සූත්‍රයේ පැහැදිලිව කිව්වා මගේ මේ ධර්මයේ තියෙන්නේ එතර වෙන්න, තරණය කරන්න. ඒ නිසා උදාහරණයකුත් කිව්වා, දැන් මේකේ අපි ඔරුවකුයි හබලකුයි තියෙනවා. ඔරුවයි හබලයි දෙකත් මේ ධර්මයයි පුද්ගලයාටයි තමයි. හබල අපි පාවිච්චි කරලා ඔරුව පාවිච්චි කරලා එතර වෙන්න, ධර්මය පාවිච්චි කරලා ඒක භාවිතයට අරගෙන එතර වෙන්න. දැන් ගඟෙන් එතර වුණාමත් යම් කිසි කෙනෙක් ධර්මය කරගහගෙන යනවා නම් එමිනිහා පිස්සේ. එතර වුණාට පස්සේ අර ඔරුව කරගහගෙන යනවා මිනිහා පිස්සේද නැද්ද? ඈ, ඒක නිසා න ගහනත්තාය. එතර වුණාට පස්සේ මේ ධර්මවත් උපාදානය කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මේක පැහැදිලිව දේශනා කරලා තියෙන ධර්මය.
ඉතාම පැහැදිලි අරහතුන් වහන්සේ. දැන් ඊළඟට මගේ මේ තුන්වෙනි ප්‍රශ්නය, දැන් මේ ඔබ වහන්සේ මේ රෑ නිදි වරාගෙන මේ තරම් මහන්සි වෙලා මේ අපට මේ පවිත්‍ර ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අපිත් ඉතින් මේ ධම්ම රසයට ඇලිච්ච නිසා අපිත් ඇවිල්ලා
ධම්ම රසයට ඇලුනොත් නම් වැඩේ වර්ධිනවා. ඒක අල්ලගන්න උපාදානය කරගන්නවා. ඒක අල්ලගෙන දැන් ඒක අල්ලගෙන තව නොයෙකුත් දේවල් ප්‍රතිලාභ ප්‍රශංසා ප්‍රචාර ප්‍රණාම ප්‍රබෝධ ප්‍රශංසා ප්‍රසිද්ධියටපත් වෙන්න ගියොත් එතනින්ම නැති වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන, තමන්ගේ වැඩේ කරගෙන ඉවර වෙලා අර ඕන එකක් දේශනා කළාට කිව්වට ප්‍රචාරය කළාට වරදක්
නෑ. ඒක නෙමෙයි මේ අරහතුන් වහන්සේ
නෑ, ඒක තමයි ධම්ම රසයට ඇලෙනවා.
නෑ නෑ, මේ අදහස් කළේ ඒක ප්‍රශ්නේ නෑ. එතන ප්‍රශ්නේ මේ දැන් ඔබ වහන්සේට අපි කොහොමද දැන් මේ ණය ගෙවන්නේ කියන්නේ?
ණය ගෙවන්න පුළුවන් මේ අඩු වශයෙන් සෝතාපන්න මාර්ගයට ඇවිල්ලා ඵලයටපත් වුණ ගමන් ණය ඉවරයි. සියලු ණය ඉවරයි. බැරි වෙලාවත් ඒ කියන්නේ මේ අඩු ගානේ පස් දෙනෙක්වත් මෙතනින් මගපල ලැබුවොත් මේ අහලා මොනයි ඉවර. මම මාන්සි වුණේ එකේ ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලය මටම දැක ගන්නත් පුළුවන්. ඒකයි වැඩි.
ගරුතර හරතුන් වහන්ස, මගේ ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වන ප්‍රාතිමුක්ත බේසජ්ජය අද බොහෝ දෙනෙක් තම නිරෝගී භාවය සඳහා පාවිච්චි කරනවා. ඉන්ටර්නෙට් එකේ තමයි ඕන කෙනෙකුට ඕන තරම් දැක ගන්න පුළුවන් විදියට තොරතුරු සපයලා තියෙනවා. සියලු රෝග නිවරණයි කියලා මා දනුවත්තම අපේ රටේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. ඉන්දියාවේ ජනාධිපතිතුමා ඇමරිකාවට ආපු වෙලාවේදී ප්‍රකාශයක් කළා, මගේ එකම බීම වෙන කිසිම දෙයක් නෙමෙයි මේ ප්‍රාතිබුක්ස බේසජ්ජය කියලා. ඉතින් මේ ගැන පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් දැනගන්න.
ඕක දැන් ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ ඔය සියලු දේවල් විවෘත කළෙත් මම අර මතුගම මහින්ද විජේතිලක කියන පුද්ගලයාට මේක කිව්වා. එතකන් එයා ඒක දැනගෙන හිටියේ නෑ. මම යම් කිසි ආරණ්‍ය සේනාසනක ටික දවසක් ඉන්නකොට ඔය මතුගම මහින්ද විජේතිලකත් ආවා. එතෙන්ට සුමානයක් විතරක් ඉන්න සුමානයක් දෙකක් ඉන්න. එතකොට මහින්ද විජේතිලක බොහොම පොත් ලියන මිනිහෙක්. මේ මම කියන එක අහලා මම කියන එක පැහැදිලි කළා. එතෙක්කල් වහරකහා මුදුරුවත් මේ ප්‍රතිමුත්ත බේසජ්ජයක් කියන එකක් හැදුවා. ගව මුත්‍රා අරගෙන අරලු බුළු නෙල්ලි දාලා පල් කළා මාස ගානක්. ඒවා ප්‍රතිමුත්ත බේසජ්ජ කියලා වහරකහා මුදුරුව දුන්නා. අදත් වහරකහා මුදුරුවන්ගේ ගෝලියොත් හිටාගෙන ඉන්නේ ප්‍රතිමුත්ත බේසජ්ජය. අර ගව මුත්‍රා රතු එළ දෙනෙකුගේ ගව මුත්‍රා අරගෙන අරලු බුළු නෙල්ලි දාලා පල් කළා මාස ගානක් තියලා බොන එක ප්‍රතිමුත්ත බේසජ්ජය කියලා. ඉතින් මේකේ වරද්ද මේ ත්‍රිපිටකයේ තියෙන මේ බුදුහාමුදුරුව අර අරිය දේශනාවේදී කිව්වා මේ චීවර අර පාංශුකූල චීවරය එකම අග්‍ර වූ චීවරය. පිණ්ඩපාත ආහාර ධාන්‍ය එකම අග්‍ර වූ පිණ්ඩපාතයයි. ඒ වගේම සේනාසනේ අර ගල්ගුහාවෝ ඒ වගේ ගහක් මුලවෝ ඒ වගේ දේවල් එකම සේනාසනයයි. ඒ වගේම එකම ප්‍රතිමුත්ත බේසජ්ජය එකම බේට ප්‍රතිමුත්ත බේසජ්ජයයි කියලා අර අරිය මොකද එක සූත්‍රයක තියෙන්නේ මේ අරිය වංශ දේශනාව. අරිය වංශ දේශනාව කියන සූත්‍රය මේ තියෙනවා ඔය හතර සිව්පසේ. මේකේ තමා ඔය ප්‍රතිමත්ව බේසජ්ජය අග්‍ර වූ එකම බේට. මේක මං පැහැදිලි කළා ඔය මතුගම මහින්ද විජේතිලකට කිව්වහම මතුගම මහින්ද විජේතිලක සුමානියක් දෙකක් ඇතුළත පොඩි පොතක් ලිව්වා. ඊට පස්සේ මේකට තව බොහෝ නොඑක අය කියපු දේවලුත් දාලා මිනිහා කිව්වා. මිනිහා ඉතින් අර ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ගැන බොහොම පොත් ලියලා තියෙන නිසා ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත් මේ වගේ දේවල් වලට මේක බේත් තැන්ටියට පාවිච්චා කියන වචනත් කතා කළා. ලිව්වා හැබැයි එයා මේක මං කියපු විදිහට ටිකක් ගැළපෙන විදිහට ලිව්වා. ඊට පස්සේ තව නොයෙක් වෙලාවට ඔය ගැන පොත් ලියලා තමා අද වෙනකොට ඔය ඉන්ටර්නෙට් එකේ ඔය ප්‍රතිමුත්ත බේසජ්ජය සියලු දේ නිවැරදිව තියෙන්නේ.
ධම්මජීව හාමුදුරුවෝ පොතක් ලියලා මේ
ධම්මජීව හාමුදුරුවන්ගේ ආරණ්‍ය තමයි මම කිව්වේ. මහින්ද විජේතිලකත් මේ මම ඉන්නකොට තමා ඕක. හැබැයි ධම්මජීව හාමුදුරුව මේ ලෝකේ වචනයක්වත් දන්නේ නැහැ. මතුක මහින්ද විජේතිලක කියලා මම කියලා මේක දෙනකම්.
ප්‍රශ්නය තුනට අපිට මේක පාවිච්චි කරන්න සුදුසුද නැද්ද කියන එකයි මේ.
ඒක සුදුසුයි. මහින්ද විජේතිලක මහත්තයා ලියලා තියෙන පොතේ කියවලා මේ හොඳට බලන්න. ඒකේ ක්‍රමයක් තියෙනවා, විදිහක් තියෙනවා. මේ පැවැත්මක් තියෙන්න ඕන ඇතින්දි. ඒක හුඟක් දේවල් තියෙනවා. ඒවා හුඟක් දේවල් මං කියපු දේවල්. ඒක ඔක්කොම හරි.
හොඳමයි ස්වාමීන් වහන්සේ. ඒ පොත මේ වෙනකොට මම දැනුවත්ව ගිය මාස දෙක තුනේ දසදහස් ගණනක් මේ
ඔව් ඒක හොඳයි.
අරගත්තා. අරගෙන ප්‍රතිඵල තියෙන අයත් දසදහස් ගණනක් ඉන්නවා මේ වෙනකොටත් මේ
සමාජයේ. ඔය මහින්ද විජේතිලක බිස්නස් කාරී නැතුව මේ මග යන මිනිහ නෙමෙයි මෙතෙන්ටත් ආවා. නමුත් ඔය මං කියන දේවල් වලින් මිනිහා පොත් ගණනාවක් කියලා පත්‍රවල පිටු දා ගණන් පුරවලා තියෙනවා. මං කියන දේ අහලා දැනුත් ආවොත් එහෙම අහන්නේ ඒකක් අහගෙන යන්නේ. ඔව් මේ ළඟදිත් ආව දැන් මාසෙකට දෙකකට උඩදි ඒත් අහගෙන ගිහිල්ලා ලිව්වා පොත.
ඒ පොත දැන් ගොඩක් ලොකු වෙලා තියෙනවා. වහන්සේට බොහොම ඉනිරෝග සම්පතිය ලැබේවි කියලා ප්‍රාර්ථනා කරමි.
පින්වත් අරිහතුන් වහන්සේ එකම ප්‍රශ්නය අහනවා කියලා හිතෙනවා. හිතුණොත් ඒ පිළිබඳව ඒ සම්බන්ධයෙන් අරිය උපවාදයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරිහතුන් වහන්සේ මට අදත් අහන්න තියෙන කායානුපස්සනා මේ ආනපාන සති සමාධිය ගැනමයි. මට රාගානුසයක් හරි පටිගානුසයක් හරි සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒක හිතට දැනෙන වෙලාවට සමාධි ප්‍රඥා වඩව ගන්න විදිය ගැන. නමුත් ස්වාමීන් වහන්ස ප්‍රිය අප්‍රිය දේ පිළිබඳව වැරදි මිම්ම නිසා ඇතිවෙන හැඟීම.
ප්‍රිය දේ කියන්නේ රාගානුසය උපදින තණ්හානුසයන දේ.
එහෙමයි ස්වාමීන් වහන්ස.
අප්‍රිය දේ කියන්නේ පටිගානුසය ද්වේෂානුසය උපදින දේ. ඔය දෙක නිසා තුන්වැනි වට උපදිනවා අවිද්‍යානුසය. තේරුණාද?
එතෙන්දිත් එතකොට ස්වාමීන් වහන්ස මුලදීම
ඉන්නේ අපිට ගැටීම සහ ඔය තුනම එකටම උපදිනවා. නැති වුණොත් තුනම එකටම නැහැ. ඒක තේරුම් ගන්නකෝ. එකක් උපදින්නේ එකක් විතරක් නෙමෙයි. තණ්හානුසය ඉපදුන ගමම පටිඝානුසය අවිද්‍යානුසයත් උපදිනවා. අවිද්‍යානුසය ඉපදුනොත් රාගානුසය පටිඝානුසයත් උපදිනවා. ද්වේෂානුසය ඉපදුනත් යම් කිසි කයකට අපි ද්වේෂ වෙන්නේ කැමැති දේ නොවන කැමැති ලෙස කැමැති විදිහට නොවන නිසා. එතකොට අර ද්වේෂ තණ්හානුසයත් තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ ඔය තුනම එකටමයි උපදින්නේ, තුනම නැති කරන්න පුළුවන් එකට. තුන වෙන් වෙන්ව බෑ. රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නිබ්බානම් මිසක් රාගක්කයෝ නිබ්බානම් නෙමෙයි.
එහෙමයි
සම්. එකක් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් අපිට ප්‍රිය දෙයට ඇලුනොත් වාපිච්චෙන් තුනම කිලුටු වෙනවද නැද්ද? කිලුටු වෙනවා. අපි අප්‍රිය දෙයට ගැටුනොත් තරහක් ආවොත් වාපිච්චෙන් තුනම කිලුටු වෙනවද නැද්ද?
එහෙමයි
සම්. මෝහයක් ආවොත් මානයක් ආවොත් වාපිච්චෙන් තුනම කිලුටු වෙනවා. ඉතින් ඒක නිසා තුනම විසම වෙනවා. සෙම කෝප වෙනවා කියන්නේ තුන් දොස් කිපෙනවා මිසක් එක දොසක් කිපෙනවයි කියලා නැහැ. තේරුණාද? ඔය තුන් දොස් කිපෙන්නේම අර ප්‍රිය දෙයට ඇලීම කියන රාගය නිසාත්, අප්‍රිය දෙයට ගැටීම කියන ද්වේෂය නිසාත්, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම කියන මෝහය නිසා. එසත් තුනමයි වෙන්නේ, කිපෙන්නේ තුනන. සමදේපත් තුනත් තුනම සමදේට පත් වෙන්නේ.
එමසන් නිසා දෙවැනි ප්‍රශ්නේ විදියට තියෙන්නේ නම් මේ බොහොම ලෞකික ප්‍රශ්නයක්. මට මේ අර අපි සමාව ගන්න අවස්ථාවේදී හිංගි හිංසා කියන වචනේ අර්ථය දැනගන්න තමයි සම්සෙ. ඒ කියන්නේ අපි නොදැන කරපු හිංසාවක් කියන එකද කියන එක
දැන හෝ නොදැන දෙකෙන්ම හිංගි හිංසා වෙන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා තමන් දැන හෝ නොදැන කයෙන් වචනයෙන් සිටෙන් තුනෙන්ම තව කෙනෙකුට අයහපතක් අවමානයක් නිවිත බවක් හත පහත අවමානයක් අපහාසයක් කායිකව හෝ මානසිකව හෝ හිංගි හිතේ හිංසා අර හිංගි හිංසා කියන එක කායික මානසික හිතට සහ ගතට කරන දෙක හිංගි හිංසා. හිංගි ගතට හිංසා හිතට.
එහෙමයි. ඔබ වහන්සේට චිරජීවනය වේවා.
අවසරයි ගෞරවනීය මහා ප්‍රඥානන් වහන්සේ. ස්වාමිනේ, හේතුඵල ණය විනය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මම කෙනෙක්ගෙන් අහනවා, ඔයා මේ භාවනා වැඩසටහනට ආවේ තනියමද, තව කට්ටිය ගමෙන් එනවද කියලා මම අහනවා ස්වාමිනේ. ස්වාමිනේ, එතකොට මගේ සියුම් ආකාරයට මෝහය ක්‍රියාත්මක වීමක් එතන තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමිනේ, ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්.
ඒක ඉතින් මට කියන්න බෑ. චේතනාම් වික්කවේ කම්මං වදන්. චේතනාම වෙන මොකක් හරි නා.
එහෙමයි ස්වාමී.
තනියෙන් ආවද නැද්ද කියන කාණිකේ ඔයාගේ චේතනාව මොකක්ද කියන එක මට කියන්න බෑ, ඔයයි දැනගන්න.
එහෙමයි ස්වාමී.
ඉතින් ඒක නිසා සමහර විටක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. තේරුණාද? දිගට යන වැඩක් වෙන්නත් පුළුවන්, එතනින්ම නවතින වැඩක් වෙන්නත්.
එහෙමයි.
ඉතින් ඒකින්ද ඒක දැන් ඔය ඔයගේ දෙයක් සමහර විට නිකන් අහන්න පුළුවන්, නිකන් අව්‍යාගත වෙන්නත් පුළුවන්. සංකාරයක් වෙන්නත් පුළුවන්, ක්‍රියාසිතක් වෙන්නත් පුළුවන්. ඒක තමන් තමා දැනගන්න ඕන. ඒ වචනේ කතා කරනකොට ඒකෙන් යහපතක් තමන්ටත් අනුන්ටත් වෙනවා නම් ඒක ක්‍රියාසිතක්. තමන්ට හෝ අනුන්ට හෝ ඉදිරියට හෝ අයහපතක් වෙනවා නම් ඒක සංකාර සිතක්. ඒක දෙකම නැත්නම් ඒක නිකන් අව්‍යාගත වචනයක් පමණයි.
අවසරයි අනුහුත පියාණෙනි, මේ සබ්බාසව සංවර සූත්‍රයේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ කියන ආමන්ත්‍රණය පවා ආමන්ත්‍රණය නිවැරදිව කරන්න දැනුවත් භාවයකට පැමිණි ඔබ වහන්සේගෙන්. එතකොට මෙන්න මේකේ අපිට පැහැදිලි වෙලා තියෙනවා, චත්තාරෝච මහා භූත තජුන්නංච මහා භූතනං උපාදාය රූපං. මෙන්න මෙතෙන්දී මෙතෙක් කාලයක් අවබෝධයට එන්න බැරුව තිබ්බ වචන හතරක් පැහැදිලිව තියෙනවා. ඒ තමයි භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන ඉදම් වුච්චති බිපං මේ බවකය කරන මාර්ගයට පැමිණි අපිට මේ පෙන්වලා තියෙන රූපේ මේකයි කියලා. මෙහිදී ආහාර සමුදයෝ රූප සමුදයෝ කියන තැන ඇත්තෙන්ම හරි විදිහට මට පෙනුන ආකාරයේ බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙයි. ආහාර සමුදයෝ කියන තැන ඒකාන්ත වශයෙන් මම දකින්නේ මේ තියෙන්නේ ප්‍රසාද රූප ගෝචර රූප කියලා. එතකොට ස්වාමීනි මේ සමුදයෝ කියන තැන රාග ද්වේෂ මොහද උපන්නේ කියලා
අහන්න. සංඋදය.
එහෙමයි.
සං කියන්නේ රාග ද්වේෂ මොහ.
එහෙමයි.
දැන් රූපයකට ප්‍රිය වුණොත් සම්බන්ධතාවයක් උපදින්නේ ප්‍රිය භාවය සමුදය.
එහෙමයි.
අප්‍රිය නම්
එහෙමයි.
අර ද්වේෂයෙන් දෙවෙනි වේෂයෙන් සම්බන්ධතාවය.
එහෙමයි.
ඒ වගේම මානයෙන් මැන්නොත්
එහෙමයි.
තුන්වෙනි වේෂයෙන් ඇත්ත වශයෙන් පළවෙනි වේෂය.
එහෙමයි.
මේ තුනෙම සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. ඒකයි සමුදය.
එහෙමයි.
ඒකයි අර රූපයකට අපි ප්‍රියමනාප භාවයෙන් ඇලුනොත් සමුදය. අප්‍රිය අමිහිරි භාවයෙන් ගැටුනොත් සමුදය. මැන්නොත් සංසන්දනය කළොත් සමුදය උපදිනවා.
එහෙමයි.
ඒකයි රූප සමුදය. ඒක අපි අර ප්‍රියමනාප භව ආහාර.
එහෙමයි.
අප්‍රිය අමිහිරි භවත් ආහාර.
එහෙමයි.
ඒක ආහාර වැටියට සමුදය. දැන් අපි අර මැනීම නැවැත්තුවොත් සංචේතන අපැවැත්තුවොත් රෝධ ගැහීම නැවැත්තුවොත් ප්‍රිය භවට ඇලෙන්නේ නැහැ. අප්‍රිය භවට සමුදය නිරෝධ
වෙයි. එහෙමයි. එහෙමයි.
මේක හරිම සරල. මේක තේරුම් ගන්න බැරි තමා සමුදය නිරෝධ කිරීම දන්නේ නැති.
ස්වාමීනි මෙතෙන්දී මට හරි ප්‍රශ්නයක් වුණා. මම පැවිද්දට පැමිණෙන්නේ පෙර ආතුව මේ සූත්‍ර දේශනාව තමා මම පැවිද්දටපත් කළේ. එතකොට මෙතන මේ ආහාර සමුදය රූප සමුදය විස්තර කරගන්න කාගෙන් වත අහගන්න බැරි වුණා. මෙතෙන්දී පදවරම අර්ථයක් සමාරු අහනවා. ආහාර සමුදය රූප සමුදය වෙනකොට දැන් මේ තමා විහිං තමම්ම මරණයටපත් වීමක් නේද කියලා.
එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේක. මේක හරීම ගැඹුරුම තැන.
හරීම සියුම්.
හරීම සියුම් ගැඹුරුම තැනක්. ඒකට තේරුම් ගන්න මේ සං උදය තේරුම් ගන්න
ඕනේ. එහෙමයි.
සමුදය කියන්නේ සං උදය.
එහෙමයි.
සං කියන්නේ රාගය ද්වේෂය මොහය. උදය කියන්නේ උප්පත්තිය. සම්බන්ධතාවයක උපත ලැබෙනවා.
එහෙමයි.
ඒකයි. සම්බන්ධතාවය ප්‍රියමනාපසේ වෙන්න පුළුවන්. ඒක සුඛ සෝමනස්සයි. සම්බන්ධතාවයේ දෙවෙනි වේසන් වෙන්න පුළුවන්. ඒක දුක්ඛයි දෝමනස්සයි. සම්බන්ධතාවයේ අර අනික් වේසෙන් වෙන්න පුළුවන් මානින් ඒක දුක්ඛම අසුඛයි. මේ සම්බන්ධතාවයන් තුනම ආහාර සමුදය. මේ විඥාණයට ආහාර, සම්පස්ස ආහාර, සංචේතන ආහාර, සංචේතන සම්පස්ස ආහාර. ඒක කබලින්කාර ආහාර වෙන්න
පුළුවන්. එහෙමයි. විඥාණයට සපයනවා.
සපයනවා. විඥාණයට ආහාර සපයන.
එහෙමයි.
ඒ නිසා අර ආහාර නිරෝධෝ රූප
නිරෝධෝ. එහෙමයි. එහෙමයි. ස්වාමීනි එතකොට මේ කනත් ශබ්දයක්, නාසයත් ගන්ධයක්, දිවත් රසයත් මේ රූප ටික නියෝජනය වෙන්නේ.
ආ නෑ, ඒ විතරක් නෙමෙයිනේ.
එහෙමයි.
දැන් අතීත වෙන්නත් පුළුවන්.
එහෙමයි.
වර්තමාන අනාගත වෙන්නත් පුළුවන්. දුර වෙන්න පුළුවන්. ළඟ සියුම් ඝන ආජ්ජත්තික බාහිර.
එහෙමයි.
හීන ප්‍රනීත. ඒ වගේම අර සුඛ දෝමනස, දුක් දෝමනස, අදුක්කම අසුඛ වෙන්නත් පුළුවන්.
එහෙමයි.
ඇහැට, කනට, නාසයට, දිවට, කයට, හරයට පටිච්ච වෙනේව වෙන්නත් පුළුවන්.
එහෙමයි.
ඒ නිසා යන් රූප කිව්වහම ඔය 160 ගානමයි
තියෙන්නේ. එහෙමයි.
ඕක වැඩි කරන්න ඕන 160 ගානකින්ම මේ සබ්බන් රූපං කිව්වහම ඕකටයි.
එහෙමයි.
යම් කිසි තැනක ත්‍රිපිටකේ යම් රූපං හරි රූපං හරි තියෙනවනම් ඔය සියලු දේ අදාළයි.
එහෙමයි.
ඔය සියලු දේ ගැන බලන්න.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ලෞකික සහ ලෝකෝත්තර අංග සමග සම්මාදිට්ඨේ ත්‍රිපරිවට්ටය පොඩ්ඩක් පැහැදිලි කරනවද?
ඔව්. දැන් ප්‍රශ්න දෙකක් මෙතන තියෙන්නේ. ත්‍රිපරිවට්ටය කිව්වොත් මිත්‍යා දෘෂ්ටියයි මිත්‍යාංග 10ක් තියෙනවනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අර මේ අක්කන සූත්‍රයේ තියෙනවා. මොකද්ද? නත්ති දින්නන්, නත්ති උටන්, නත්ති මේ මාතා, නත්ති පරලෝකෝ, නත්ති පීඨා, නත්ති සුඛ දුක්ඛා, මෙහෙම තියෙනවා 10ක්. ඒක මොකද්ද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. දැන් ඔය දේශපාලකයන්ගේ එහෙම සියලු දෙනාගේ අනිත් පාර ඔය ආගම් වල හාමුදුරුවන්ගේ සියලු දෙනාගේ තියෙන ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. තේරුණාද? ඔය අන්තවාදී සියලු දෙනාගේ තියෙන දැන් ඔය යමක් බලාපොරොත්තු වෙන නම් ඔය වැඩ කරන්නේ ඒක ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. තේරුණාද? ඒක ලෞකිකත් නැහැ ලෝකෝත්තරත් නැහැ. ඊට පස්සේ ලෞකික සම්මාදිටියක් තියෙනවා. ඒක ආශව සහිතයි. ආශව පුඤ්ඤ භාගිය පින් බලාපොරොත්තුව ඉදිරියට යමක් බලාපොරොත්තුෙන් කරන දේ පුඤ්ඤ භාගිය. ඒක උපදි විපක්ක. ඒක උපාදානීය කරගන්නවා. ඒ වගේම විපාක ලෙස උරුම වෙනවා. ලෞකික සම්මාදිටිය අර හොඳ යහපත් නිවැරදි කියන බුද්ධාගමේ සම්මාදිටිය. එතකොට ආගමක තියෙන්න පුළුවන් ඔච්චරයි. ආගමක තියෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියටත් කියලා දෙනවා. ඒකත් පද පරමයි. ලෞකික සම්මාදිටිය ලෞකික සම්මාදිටිය හැටියටත් කියලා දෙනවා. මොකද අර පින්කම් කර කර හොඳ යහපත් නිවැරදි තැනකට යන්න. නමුත් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක අනාසව. ඒක නිරාමිසය අනාසව. ආසව වලින් මිදු නිදාසු. ආසව නැහැ. ඒක කාමාසව භාසය දිට්ඨාසව ආජ්ජාසය නැහැ. ඒක නිසා ඒක අනාසව. අරක ආසව. එමනම් නිරාසව කියන්නත් පුළුවන් අනාසව කියන්නත් පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර මාර්ගංග. ලෝකයෙන් එතෙර වෙන මග විවුර්ත කරන අංග 8. ඒ වගේම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය 8ෙන් ඉවර වෙන්නේ නැහැ. නව අංගයේ සමන්නාගතෝ දස අංගයේ සමන්නාගතෝ වෙනවා. නව අංගයේ මොකද්ද? සම්මා ඥාන. දසවෙනි අංගයේ මොකද්ද? සම්මා විමුක්තිය. ඒ අනුව ඒක නිවනටම මග. ඒ නිසා දැන් ආගමක කීයටවත් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙන්න බෑ, තියෙන්නේ නැහැ. ඒක එහෙම කිව්වා නම් ඒක ධර්මයක් වුණා. තේරුණාද? යම් කිසි කෙනෙක් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා නම් සම්මා කියන වචනේ අර්ථය සංදේශනාවකින් කියන්න ඕන. සම්මා. සං කියන්නේ මොකද්ද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන දිෂ්ටිය සම්මාදිට්ඨිය. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සහමුලින්ම මිදෙන දැක්ම දෘෂ්ටිය දසනේන සම්පන්න වීම සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨි පුබ්බංගම. සම්මාදිට්ඨිය නැතුව සම්මා වායාමයක් කරන්න බෑ. සම්මා වායාමයක් කරනකොට සම්මා සතියෙහි පිහිටෙනවා. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම තුන නිසා සම්මා සංකප්ප සංවලි මිදු සංකප්පයක් පවතින. සම්මා වාචා පිහිටෙනවා. සම්මා කම්ම අන්ත වෙනවා. ඒක ලෝකෝත්තර සම්මා සමාධි. සම්මා සමාධි සමානයි සම්මාපට්ටි. සම්මාපට්ටි කියන්නේ සංවලි මිදි නිදහස්ව පත්වන යහපත් තත්ත්වය. මොකද්ද? සම්මා සම්පatti. ඉතින් ඒක නිසා අර ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධි කියලා එකක් නැහැ. වැරදි වචනයක් පමණ. එනිසා ඒක තියෙන සමාධි විතරයි. සම්මා සමාධි නැහැ. වචනයක් තියෙනවා, ප්‍රායෝගික නැහැ.
අමනුවන්ස එතකොට දැන් සමහර අවස්ථාවලදී එහෙම කියලා දෙන්නේ ඒක බුද්ධාගමේ කොටසක්.
ඔව් ඒක බුද්ධාගම. බුද්ධාගමේ ඒක හරි. බුද්ධාගමේ එච්චර සමය තියෙන්නේ. බුද්ධ ධර්මයට ආව ගමන් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ලෝකෝත්තර අංගාටක්. ඒක නිවනට උපකාර වන අංගාටක්. ඒක ආසව නෝපදම අනාසව නිරාසව තත්වයක්.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙයම
බුදුහාමුදුරුවෝ තුනම දේශනා කරලා තියෙනවා. මහා චත්තාරීසක සූත්‍රය කියන මජ්ඣිම නිකායේ තියෙනවා තුනම. මිත්‍යාංග 8 මිත්‍යා දසවස්තුක මිත්‍යාංග විග්‍රහ කරලා තියෙනවා. ලෞකික සම්මා අංග විග්‍රහ කරලා තියෙනවා. ලෝකයෙන් එතෙර වෙන සංවලි මිදි නිදහසු නිදහස් වන සම්මා අංගාට ලෝකෝත්තර මාර්ගාංග හැටියට තුනම විග්‍රහ කරලා තියෙනවා මාගදී භාෂාවෙන් ඉතාම සරලව පැහැදිලි. හැබැයි සිංහලට පරිවර්තනය කරපු දේ මට කියන්න වෙන්නේ කුණුහරුප ලියලා කියලා. ඒ තරමට වැරදි විදිහට මහා චත්තාරීසක සූත්‍රයේ කෙනෙකුට තේරුම් ගන්න බැරි විදිහට විකෘති කළා විනාශ කළා මේ වචන පදවැල් අමු අමුවේ මරලා විග්‍රහ කළා.
සෝනසෙත් එතකොට
සිංහලට පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයා ආගමිකයා.
සෝනසෙත් එතකොට බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය ප්‍රතික්ෂේප කරලා තියෙනවද?
නෑ, එහෙම කන්නේ බුදුහාමුදුරුවෝ තුනම විග්‍රහ කළා. ලෞකික සම්මාදිට්ඨිය හොඳයි යහපත්. හැබැයි නියොනට ප්‍රමාණවත් නෑ. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඒක නිසා ආගම හොඳයි. මොකටද? පැවැත්ම පවත්වගෙන කාම ලෝකවල සුගති ලෝකවල උපදින්න ලෞකික ධර්මාංග හොඳයි, ආගම හොඳයි. හැබැයි නිවනට ප්‍රමාණවත් නැහැ. නිවනට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධාගම අදහලා නිවන දැක්ක මිනිහෙක් කවදක්වත් කොහෙවත් නැහැ. කිසිම මිනිහෙක් බුද්ධාගම විශ්වාසයෙන් අදහලා නිවන් දැක්කෙත් නැහැ, දකින්නත් නැහැ. ඒකට බුද්ධ ධර්මය ඕන.
භාග්‍යතුන් වහන්ස, මම රත්නපුරේ ඉඳලා පැමුණුනා කට්ටියක්. ඒගොල්ලන්ට ඒගොල්ලේ ඥාතියෙක් තොවිල් කරලා බැරි තැන මා ළඟට ආවා. ඒ අවස්ථාවේ ඒගොල්ලන්ව බිමට ඇදලා දානවා, ගහනවා, නොයෙකුත් කරදර කරනවා. මම මේ ණය ගන්න දෙනු පොත කිව්වා මේක දින 7ක් උදේ හවස නොකඩවා කියන්න මේ පොත, ඊට පස්සේ ඔබලට සුවයක් ලැබෙයි කියලා. ඉතින් ඒ ඇත්තන්ට මට ඇවිල්ලා කිව්වා, හාඳුරනේ දැන් අපිට ඒ කරදර වලින් අපි දැන් නිදහස් වුණා, අපිට කිසි කරදරයක් නැහැ කියලා. ඉතින් මං කිව්වා මෙහෙම මෙහි ස්ථානයක් තියෙනවා, මේ ස්ථානට එන්න සූදානම් වෙන්නට කියලා ඒගොල්ලන්ට කිව්වා. ඉතින් මං හුඟක් ඔය මේ පොත් ඒ වගේ අයට දෙනවා, ඒකෙන් මට මේ වරදක් සිද්ධ වෙයිද එහෙම දීම නිසා?
නෑ, ඉතින් වරදක් සිද්ධ වෙන්නේ නෑ. මේක පොතේ තියෙන ටික ගිරව්වගේ කියවීමෙන් පමණක් නියම නිවැරදි ප්‍රතිඵලයක් ලබන්න ප්‍රමාණවත් නෑ. ඒකයි වැටේ. මේක අපි පොතේ තියෙන දේ කියවලා හරියටම අපි ප්‍රායෝගිකවත් නිවැරදිවත් අනුගමනය කරන ආකාරය තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් පොතේ තියෙන්නේ මේක වචන ටිකක් විතරයි. ඒ වචන ටිකේ ඔයිට වැඩිය ලොකු භාවිතයට ගත යුතු අදහසක් තියෙනවා. භාවිතයට ගත යුතු දෙයක් තියෙනවා. ඒ නිසා මේක නිතරම නිවැරදිව දැන් මේ බුද්ධ දේශනාව සියලු තැන්වල කිව්වේ තං සුනාත සාදුකං මනසිකරවත වාසිස්සාමි. මේ බුද්ධ දේශනාව තියෙන්නේ භාවිතයට ගන්න. භාවිතයට ගැනීමට දැනුමක් තියෙනවා. හැම සූත්‍රයකම මම මේ කියපු දේශනා කරපු හැම සූත්‍රයකටම තියෙන්නේ භාවිතයට ගන්න. අඩු ගානේ භාවිතය කියන වචන නැත්නම් ධම්ම විනය ගාදන් එකක් තියෙනවා. එක්ක මාසතරාජිපට්ඨාන සූත්‍රය කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනයි ලෝකේ. ඒකමයි භාවිතයට ගන්න. භාවිතයට ගත්තේ නැත්නම් මේක වචන ටිකක් පදවැල් ටිකක් පමණ නිකන් කියව කියවා පිරිත් හැටියට සජ්ජායනා කරාට පොඩි යහපතක් වෙන්න පුළුවන් ලෞකික වශයෙන්. නමුත් නිවනට උපකාර වන දෙයක් වෙන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට ඕන පැලැස්තර පිළියම. තාවකාලිකව ලෙඩේ හොඳ කරගෙන පැලැස්තරයක් ගහගෙන ඉන්නේ. ඒක තාවකාලිකයි. ඒකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා සියලු පෘථග්ජන මිනිස්සු කැමති අර තාවකාලිකව සුවපත් වෙන්න. ඒ වගේම තාවකාලිකව සුවපත් වුණාම ආයි මේ ගමන හොඳින් යන්න. ඒක නිසා ආගමට බහුතරයක් කැමති. බහුතරයකට ඕන මේ නිවන් දකින්න නෙමෙයි. බහුතරයකට ඕන පැවැත්ම හොඳට දෙව් මිනිස් සැප කෙලවරට යන්න. කෙලවරක් නැහැ කියන එකයි ඒකේ තේරුම. දැන් ඔය දෙව් මිනිස් සැප කෙලවර කියන වචනේ තියෙන කෙලවරක් නැහැ. ඒකමයි අදහස් වෙන්නේ. කෙලවරක් නැහැ කියන එකයි උතන තියෙන්නේ.
දැන් මේ ඒතනත්වන් මේ ඔබ වහන්සේ හමුවට මුණගැසලා ඒ ධර්මදේශනාවකට සවන් දෙන්න සැලසුවොත් එතොන්ට ඒගොල්ලන්ට මිදීමේ
ගැළවීම ඒක ඉතින් ඒගොල්ලන්ගේ කර්ම ශක්තියක් තියෙනවා නම් එයි ප්‍රචාරය කරන්න ඕනේ නැහැ මෙතෙන්ට එන්න කියන්න ඕනේ නැහැ කාටවත් අපි කියන්නේ නැහැ ඉල්ලන්නේත් නැහැ එන්න කියන්නේත් නැහැ හොයාගෙන එන අයට විතරයි අපි ධර්ම දේශනා අපි ප්‍රචාරයක් නැහැ ප්‍රතිජ්ඤාවක් නැහැ මොකක්වත් නැහැ එයාට ධර්මය අවශ්‍යයි කියලා හිතුණොත් ඇවිල්ලා ගන්න පුළුවන් දැන් ආව අයටත් අපි කියන්නේ මේ මම කියන දේ හැම හරි මේක විතරක් ගන්න මං කිසි දේ වෙලා කිසි වෙලාවක කියලා නැහැ පුළුවන් නම් මේක අරගෙන බලන්න බරලා භාවිතයට අරගෙන නිවෙනව නම් මිදෙනව නම් විමුක්තියට උපකාරක නම් ගන්න නැත්නම් ඕක අත්තර දාලා අයින් කරන්න බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඒකයි
සූපත්තේ
ගෞරවනීය රහතුන් වහන්ස අපි ලෞකික ජීවිතයේදී මේ පැවැත්ම සඳහා පරිහරණය කරන බඩු භාණ්ඩ ආදී රිදිපිලි ආදී අපි කඩේකින් ලබා ගැනීමේදී තෝරා බේරා ගැනීමේදී අපිට මෝහයක් උපදිනවද
නෑ ඒක තෝරා බේර ගන්න ඕන ඔයාලට දැන් මගුල් ගෙදරක යන්න ඕන නම් මගුල් ගෙදරක මරණ ගෙදර යන්න ඇඳුම හරි නෑ
එතකොට ප්‍රිය දෙයට අප්‍රිය දෙයට එතන
නෑ ඒක ඒ අවශ්‍යතාවය අනුව භාවිතයට ගන්න ඕන දේ ඒ වෙලාවට තෝරගන්න ඕන ඒක ඒක වර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතුයි දැන් අපිට මගුල් ගෙදරක යන්න ඕන නම් ඒ ඇඳුම තෝරගන්න ඕන මරණ ගෙදරක යන්න නම් ඒ ඇඳුම හරි නෑ මරණ ගෙදරක යන ඇඳුම මගුල් ගෙදරට යන්න ඉන්න බෑනේ ඉතින් ඒක නිසා දැන් මේ වගේ භාවනා වැඩසටහනකට එනකොට ඊට ගැලපෙන ඇඳුමක් අඳින්න ඕන මගුල් ගෙදරකට යනකොට ඒ ඇඳුම අඳින්න ඕන ඉතින් ඒක නිසා මේ වගේ දේවල් මේ සම්මතයෙන් පිළිගත්තු දේවල් තියෙනවා ඉතින් ඒක නිසා සම්මතයෙන් පිළිගත්තු දේවල් අනුව යෝනිසෝ මනසිකාරයෙන් අපි ඒ වෙලාවේ අර ලැජ්ජා බය හිරි ඔතප් ඇතිව කටයුතු කරන ඒක තමයි දුවතා අනුසතිය දුව ධර්මය ඒක යෝනිසෝ මනසිකාරයේ තියෙනது අයෝනිසෝ මනසිකාරයේ තිබුණොත් තමයි අර මේ කොහේ හරි වෙන කොහේ හරි මේ යන ඇඳුමක් මෙතෙන්ට ඇඳගෙන ආවොත් හරි නැහැනේ ඒ වගේම මරණ ගෙදර යන විදිහට මගුල් ගෙදරකට ගියොත් අයෝනිසෝ මනසිකාරය මිනිසු පිස්සොයි කියලා හිනාවේ ඒක නිසා සම්මතය ඒකත් ආරක්ෂා කරන්න
ඕන ඔබ වහන්සේට දීර්ඝායු ගෞරවතර අරහතුන් වහන්සේ අවසරයි මගේ ප්‍රශ්නේ ඔබ වහන්සේ දේශනා කළ සත්තට්ඨාන සූත්‍රයේදී ක්‍රම කීපයක් දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේ මේ නිවන් ලැබීම සඳහා ඒකෙන් එක එක්කෙනාට ගෝචර වෙන විදිහ දැනගන්නේ කොහොමද කියන්නේ මට නිකන් හිතුණ විදිහ දැන් ආයතන විදිහට ප්‍රහාණය කරන එක හොඳයි කියලා හිතුණා
ඉතින් ඔව් එහෙම හිතෙන්න පුළුවන් ආයතන සෝප පරික්කති ඒ ගැලපෙනවා සමහරුන්ට ධාතු සෝප පරික්කති ගැලපෙනවා තවත් සමහරුන්ට පටිච්ච සමුප්පාද සෝප පරික්කති බොහොම තේරුම් ගන්න පුළුවන් හැබැයි කාට මේ පංචස්කන්ධය සෝප පරික්කති
තේසි
අත්‍යවශ්‍යමයි අර වැඩෙන කොටත් මේ ස්කන්ධ පංචකයේ උපාදානය තමයි ඉවත්
වෙන්නේ
ආයතන සෝප පරික්කති වුණත් පංචස්කන්ධ සෝප පරික්කති වෙනවා පංචස්කන්ධයේ උපාදානය අත්‍යරේ පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කරලා ඒ අනුව කටයුතු කළත් පංචස්කන්ධ උපාදානයෙන් මිදෙනවා ධාතු සෝප පරික්කති වුණත් පංචස්කන්ධ උපාදානයෙන්
මිදෙනවා
ඒක නිසා දැන් ඔතන ත්‍රිවිධූප පරික්කී හෝති කියන්නේ මේ තුන් ආකාරයෙන්ම අරකට මේ අරකින් මිදී නිදහස් වෙන්න උපකාර
වෙනවා
එක එකයිට සමහර විටක සමහර බොහෝ අයට මේ ආයතන සෝප පරික්කති උපකාර වෙන්න පුළුවන් ඒක ලේසි වෙන්න පුළුවන් ඒ වගේම සමහර කෙනෙකුට ටිකක් ධාතු සෝප පරික්කති වෙන්නත් පුළුවන් ඒ වගේම තවත් නිවැරදිව පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්ත කෙනෙකුට පටිච්චසමුප්පාද සෝප පරික්කති වෙන්නත් පුළුවන්
අවසරයි හාමුදුරනේ මට කියලා දෙන්න අයං රූපස්ස අස්සාදෝ අයං රූපස්ස ආදීනවෝ කියන එකේ අර්ථය
අයං කියන්නේ කාටද? තමන්ට. මම කියන ඒ කියන්නේ තමන් මේ රූපයක් බලලා ආස්වාදය කරනවා නම් ආස්වාදනීය කරනවා නම් ඒකෙන් සුඛ සෝමනස්සදී පිනවා ආස්වාද. ආස්වාදනීය කියන්නේ පිනවා. දැන් අර ආහාර වේලක් රස වේලක් කෑම ආස්වාදිනියක් නෙමෙයි. ආසාදිනිය වෙන්නේ ඒ කාපු දේ නැවත නැවත කෑවට පස්සෙත් සංචේතනා කරලා සංකාර කරලා ඊගාව කෑම වේල කනකොටත් මේකත් එක්ක සංසන්දිනිය කරලා මනිනවනේ. ආප්ප කඩේකින් ආප්ප ගන්නකොට තමන් අර ප්‍රිය වූ ආප්ප කඩෙත් එක්ක මනිනවනේ. තේරුණාද? ඒක මොකද්ද? ආස්වාදිනිය. ඒකයි සංචේතනා ප්‍රවැත්තීම. ඒකයි සංකාර. ඒකයි ආමිසසුය. ඒකයි පිනවා පිනවා කටයුතු කිරීම. ඒ නිසා දැන් මේ ආහාර ගැනීම, ඇහෙන් රූප බැලීම, කනෙන් ශබ්ද ඇහිීම ඒක නෙමෙයි ආස්වාදිනිය. ඒක නිරාමිෂයක් වෙනවා. අර ආස්වාදිනිය අත්‍යතිකම. අර පිනවා පිනවා කටයුතු කිරීම අත්‍තරකම. අර සංචේතන රෝධ කිරීම නිරෝධ කරගම. අර සමුදය නිරෝධ කරගම මොකද වෙන්නේ? ඒකම නිරාමිෂයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ ආස්වාදය ආදීනවයක් බවට පත් වෙන්නේ ඒ ආස්වාදය අපේ කැමැත්ත අනුව ඒ ස්වરૂපයෙන් ස්වභාවයෙන් දිගටම එක ආකාරයට පවත්වන්න බෑ. පවතින්නේ නැහැ. ඒ ආස්වාදය අනිච්චං දුක්ඛං විපරිණාමද. ඒක වෙනස් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. ඒක ධර්මතාවය. ඒක නියත ධර්මතාවය. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න බැරි දේ අපි වෙනස් නොකර තියාගන්නවා. අර මං උදාහරණයක් උපමාවක් කිව්වේ. ඒකම තමයි සියලු පෘථග්ජන පුද්ගලයෝ තීරණයක් ගත්තාම මේක ප්‍රියයි. ඒක හැමදාම නිච්චයි. සුඛයි. අත්තයි. මේක අප්‍රියයි. මේ මිනිහා තරහකාරය. ඒක නිච්චයි. සුඛයි. අත්තයි. මෙයා මිතුරා. නිච්චයි. සුඛයි. අත්තයි. හැබැයි ඒක වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕන. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චාති. නිච්ච නැහැ. අනිච්චයි. යදා පඤ්ඤාය පස්සති. යතා ප්‍රඥාවෙන් යතා පඤ්ඤාය. යතා භූත ඥාන දර්ශනයෙන් පසක් කොට දකින්න. පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. කොතෙන්ද නිබ්බින්ද තියෙන්න ඕන? නොබැඳෙන්න ඕන. එතන එදෙන නිම ඒකට නොබැඳිය යුතුයි. අර සංකාරයට ඒ අනුව ඒ සමග්ගෝ විසුද්ධිය.
ගරු අරහතුන් වහන්සේ ඔබවහන්සේ අවසරයි. මේ ප්‍රශ්න අහනගේ යම් මගේ ඉතින් වරදක් වෙනවා නම් සමා වෙන්න. ඔබ වහන්සේ මේ දේශනා කළ මේ ආනාපාන සති ක්‍රමය තුලදී වඩාගෙන යද්දී යම් කිසි පුද්ගලයෙක් අරහත්ත්වයට පත් වෙද්දී ඔහු තුළ ත්‍රිවිද්‍යා ඥාන වැඩෙනවද? ඒක අත්‍යවශ්‍යද? ඒ දැනගැනීම සිදු
වෙනවා. ත්‍රිවිද්‍යා ඥාන වැඩෙන පුද්ගලයෙක් ඉන්නවා. නොවැඩීම ප්‍රඥා විමුක්තියට පත් වෙන්නත් පුළුවන්. ප්‍රඥා විමුක්තියට පත්වීමයි ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්න තව යම් යම් අවශ්‍යතාවයන් තියෙනවා. හැබැයි ත්‍රිවිද්‍යා ඥාන කියන එක ඒ අරහතුන් වහන්සේට ප්‍රඥා විමුක්තියට පත් වූ පුද්ගලයාට ඔය ඊයේ කියපු කායගත සති සූත්‍රයේ ආකාරයට අභිඥා ලැබලා අර තුන් කල් දක්නා නුවණ ලැබලා අර පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුපපාද ඥානය, ආසවග්ගා ඥානය ලැබලා නෙමෙයි. මෙතෙන්දි වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමෙනුත් ඔය තත්වයටම පත් වෙනවා. එතෙන්දි අර ධ්‍යාන අභිඥා නොලබන නිසා දැන් මේ වගේ දෙයක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේට අරහත් ඵලයටපත් වෙලා ඵල සමාපත්තියටපත් වුණාම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබෙනවා. චුතුප්පපාද ඥානෙ තියෙනවා ලැබෙනවා. ආසවක්ඛය කළා ඉවරයි. එනිසා ඒ ප්‍රතිඵලයේ ප්‍රඥා විමුක්තිය තියෙනවා. තේරුණා? ඒක නිසා ඒක නැත්තේ නැහැ. හැබැයි මේක අරක එක පාරක් මාර්ගය පිළිවෙත. මේ පිළිවෙත පහසුයි. මොකද මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු පිළිවෙත මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව පියවර 37කින් හිතෙන් උදුරා ගන්න. භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 පූර්ණ කර. එතකොට ඵලයටපත් වුණාම ප්‍රඥා විමුක්තියටපත් වූ උත්තමයා තුල අර සියලු දේ පූර්ණ වෙලා.
රදනසතයික ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ආනාපාන සතිය වඩාගෙන යද්දී මොන වගේ අවස්ථාවලද ආපහු අපේ ගුරුවරයා හම්බෙලිවර කළා මේකේ තියෙන අඩුපාඩුව දැනගන්න තමන් විසින්ම දැනගන්නේ.
නිවැරදිවම ආනාපාන සති සමාධිය වඩාගෙන යනවා නම් ධර්මයේම ගුරුවරයා කොට තමන්ට සියලු මඟ පෑදෙනවා. යම් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මොකක් හරි තමන්ගේ අඩුවක් තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. එතකොට අර ගුරුවරයා හම්බ වෙන්න ඕන. මොකක්ද කොතනද අඩුව උනේ කියලා. නමුත් පාර හරිනම් මාර්ගය හරිනම් ගුරුවරයෙක් ඕන නැහැ. ගුරුවරයම ධම්මෝ ආවේ රක්කති ධම්මචාය. ඒ නිසා හරි මාර්ගයේ නිවැරදි ඒක නම් මං කිව්වේ ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනද්දවත් ආනපාන සති සමාධිය වඩනවා නම් කිසි ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ඒ ධර්මයමයි ගුරුවරයා ධර්මයෙන්ම තමන්ට පාර පෙන්නනවා. මට කවුරුවක්වත් ඔය කියන ගුරුවරයෙක් හම්බුනේ නැහැ. උපදෙස් දුන්නේ නැහැ. මම අහන්න ගියේ දුවම්දුරංගෙන් තමයි. ඉතින් මේක මුලින් අහගත්තේ. නමුත් ඊට පස්සේ පාර දැක්කා.
ඔබවන්සේට දීර්ඝායුෂ.
අවසරයි ගරු අරහතුන් වහන්ස.
ඔව් හේතුඵලමයි ඒක.
ස්වාමීන් වහන්ස අපි දැන් ආනාපාන සති සමාධිය පුරුදු කරගෙන යනකොට ස්වාමීන් වහන්ස අව්‍යාකෘත සිත් වැඩි වෙනවනම් ඒක කමක් නැද්ද ස්වාමීන් වහන්ස?
ඒකට කමක් නැහැ. ක්‍රියාසිත පාත්තන්න යෝන සංකාර සිත් විතරයි නැති කරන්න ඕන. සබ්බේ සංකාරානිච්චාති කිව්වා මිස සබ්බේ ක්‍රියාසිත් වැඩි වෙනවා.
අව්‍යාකෘත වුණත් කමක්
නැහැ. අව්‍යාකෘත වුණාට ප්‍රශ්නයක්. මොකෝ අව්‍යාකෘත සිත් කාටත් බොහොම 90%ක් විතර වෙනවා. ඒක අරහතුන් වහන්සේටත් සාධාරණයි පොදුයි.
එතකොට සුවයක් වගේ දැනෙනවනේ ස්වාමීන් වහන්සේ අව්‍යාකෘත සිත් වල
ඉන්නකොට. ඔව් ඉතින් ඒව සුවයකුත් දැනෙනවා. සංකාර සිතකින් විතරයි අර රත් වීමක් මත් වීමක් බීටියක් පීඩනයක් කම්පනයක් චලනයක් විස්සෝපයක් සියලු වැරදි දේ එන්නේ මොන සිතෙන්ද? සංකාර සිත් තුනයි. මොකද්ද? ප්‍රිය දේට ඇලෙන රාග සිත, අප්‍රිය දෙයට ගැටෙන ද්වේෂ සිත, ප්‍රියාප්‍රියතර මනින මොහොතේ එකයි බැලුවා. ආයි තුනක් නෑ එකයි. තුන් පැත්තකට ක්‍රියාත්මක වෙනවා. ඒකනේ සංකාර කිවි සංකිවි එකයි. රාගේ ද්වේෂේ මොහේ තුන් පැත්තකින් වඩා වර්ධනය කරන දේ සං.
සවනස ආර්ය තුෂ්ණීම් භූත භාවය කියන්නේත් ඒ වගේද?
ආර්ය තුන්හි භාවය. ආර්ය තුන්හි භාවය. හී කියන්නේ හිතේ හීටි. දැන් විඤ්ඤෝ හීටි කියන සත්‍යයට පත් වුණාම අරිය තුන් හී භාවේ. අරිය කියන්නේ රිය ගමන අත්තරු. දැන් රිය ගමන නැහැ. දැන් රිය අරිය කරලා. ඒ නිසා තුන් හී හිතේ ඇති වුණු අර තණ්හාව සා මුලින්ම හීටි කරලා උපදින්නේ නැහැ.
අරිහත්තුණාට පස්සේ විතරයි ඒ මට්ටම දැනෙන්නේ නේ.
ආ නෑ, සෝතාපට්ටි ඵලයටපත් උනත් අරිය තුන්හි භාවයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ පූර්ණ උපේක්ඛා සිටින් කටයුතු කිරීමත් අරිය තුන්හි භාවය.
ඒකතර අව්‍යාකෘත සත්වලින්
දැන් ඕක සිංහලට පරිවර්තනය කළ තියෙන වැරදියට. මොකද්ද කිව්වේ ඔය මහත්තයා? මොකද්ද ඇහුවේ ප්‍රශ්නේ? මොකද්ද?
තුෂ්ණීම් භූත භාවය.
ඔව් තුෂ්ණීම් භූත කියන එක ඒක භූත. එතන භූත කියන වචනේ සිංහල භාෂාවේ තියෙනවා මිසක් මාගදී භාෂාවේ ඒක නැහැ. එතන තියෙන්නේ අරිය තුන්හි භාව.
එතෙන්දි ස්වාමීන් වහන්සේ අව්‍යාකෘත වගේ මට්ටමක්ද?
නෑ නෑ නෑ. අව්‍යාකෘත මට්ටමට වඩා හුඟක් ගැඹුරු, හුඟක් උසස්, හුඟක් දියුණු පිරිසිදු තත්ත්වය. දියුණු නෙමෙයි පිරිසිදු තත්ත්වය.
ගෞරවනීය අරිහතුන් වහන්සේ අභිඤ්ඤයං අවිඤ්ඤාතං කියන ඒ පද දෙක පිළිබඳව මට ටිකක් අවබෝධ වුණා මදි. ඒ නිසා බුහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ ගැන පොඩ්ඩක්.
දැන් අභි කියන මාගදී භාෂාවේ අභි ධර්මය, අභි සීලය, අභි විනය, අභි සංකාර, අභිඤ්ඤය. මොකද අභි කියන්නේ උසස් ගැඹුරු පිරිසිදු තත්වයට අභි කියනවා. අභි ධර්මය, අභි සීලය, අභි විනය, අභි ඤෙය්‍ය. ඤෙය්‍ය කියන්නේ මොකද? මේ විඥානේ තියෙන වියන්න කැපුවහම මොකද තියෙන්නේ?
ඥානයි.
ඒ නිසා අභි කියන්නේ ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් තමන්ව. තමන්ව ගැඹුරින්ම තමන් කරන කියන හිතන්නේ දැන් පජානාති කියන தත්වයේ එච්චර ගැඹුරු නැහැ. පජානාති தත්වයට ඉහළට ගියහම මොකද වෙන්නේ? අභිඤ්ඤය. අර ආනපාන සති සමාධිය කිව්වේ ආනපාන. දැන් අභිඤ්ඤයං අභිඤ්ඤාතං පහතබ්බංච පහිනං වාවේතබ්බංච භාවිතං. ඒත් ආනපාන. දැන් ආනපාන සති සමාධිය නිවනට උපකාර වෙන විදියට හිත පිරිසිදු වෙන විදියට ගැඹුරින්ම කරනවා නම් ඒක ආනපාන ඉක්මවා ගිහිල්ලා අභිඤ්ඤයං
අභිඤ්ඤාතං
අර භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං. ඒත් ආනපාන සතියම. හැබැයි බොහොම උසස් මට්ටමේ පිරිසිදු මට්ටමේ නිවැරදි මට්ටමේ කියන අර්ථය.
එහෙමයි. තව එක ප්‍රශ්නයක් තියෙනවා අපේ මේ රහතුන් වහන්සේ මේ සතර මහා භූත. භූත කියන එක ඇත්ත කියන එකද කියලා?
නෑ. බිහි කරන්නට උපකාර වන දේ භූත. ආපෝ තේජෝ ආය අපි gadul කැටයක් හදන්නේ මොන අරගෙන? gadul කැටේ බිහි කරන්නේ වතුරයි ජලයයි අර රසයයි මේකයි. මේ හතරම තමයි. අපි ගයක් හදන්නේ මොනවද? අපේ ශරීර කූඩුව බිහි වෙලා තියෙන්නේ මොනවද? සතර මහා භූතවලින්. අපි කෝපයක් හදලා තියෙන්නේ මොනවද? සතර මහා
භූතවලින්.
මේ වාතයට හුලං ගන්න හුස්ම ගන්න වාතය හැදලා තියෙන්නේ මොකකින්ද? සතර මහා භූතවලින්. ධාතු නෙමෙයි භූත. ඒක අපි විඥානයයි අවකාශයයි එකතු කළාමයි ධාතු වෙන්නේ. එනනම් භූත.
හොඳ වැරහතුන් වහන්සේ උභාන්සේට දීර්ඝායු වේවා.
ගරුතර රහතුන් වහන්සේ මේ සෝතාවදානේ සුතමේ පඤ්ඤා ඥානේ යටතේදී ස්වාමීන් වහන්සේ මේ මේකේ තියෙනවා මේ චක්කුං අභිඤ්ඤය සෝතං අභිඤ්ඤය ගානං අභිඤ්ඤය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ජීවහා අභිඤ්ඤාය කායෝ අභිඤ්ඤායෝ මනෝ අභිඤ්ඤායෝ කියලා ඒක ස්වාමීන් වහන්සේ වෙනස් කරලා
තියෙනවා. ඒක අභිඤ්ඤය අභිඤ්ඤායෝ ඒක යෝගයන්නේ තමා තමන් තුල ඇති වෙන ඒ தত্ত্বය. ඒක දැන් ඒක තමයි මේ මාගදී භාෂාවේ පොඩි ඇලපිල්ලෙන් මේකේ අර්ථය වෙනස් කරනවා.
එහෙමයි.
අභිඤ්ඤයං අභිඤ්ඤායෝ අභිඤ්ඤාතං මේ වගේ අර්ථය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
එහෙමයි.
එනිසා මේ මාගදී භාෂාව මහ පුදුම භාෂාවක්. මේ කිසිම භාෂාවක වගේ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා එකම ආකාරයට පොඩි පොඩි බින්දු කොම්බු මේ එකහු කොල්ලා දැන් යා යෝ යේ සෝ ඔහොම වෙනස් කරනවා. දැන් යෝ කියන්නේ යමෙක්. යා කිව්වොත් ඒ වගේ තව ඒ තව වෙනත් කෙනෙකුට හඳුන්වන වන්න. යා යෝ යේ ඒ වගේ වචන වෙනස් කරනවා. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාව මේ ලෝකේ තියෙන ওই භාවිතා කරන භාෂාවලට වඩා පුදුම විදිහේ ගැඹුරු අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා විග්‍රහ කරන්න පුළුවන් භාෂාව. වෙන කිසි පරිහරණය කරන කිසිම භාෂාවකින් ඕවගේ විග්‍රහයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේක ඔය අපි හිතමුකෝ සිංහල මහාචාර්යවරයෙක් කියලා මේ අති පඬිත උගත් ඔය කෙනෙක් දන්නා කෝටියෙන් එකක්කට වඩා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ මාගදී භාෂාවේ තියෙන කෝටියක් නම් ඔය සිංහල භාෂාවේ ඔය ව්‍යාකරණ පිළිබඳව මහාචාර්යවරයා දන්නේ නැහැ. ඔය මාගදී භාෂාවේ තියෙන ඔය පාලි භාෂාව උගන්වන මහාචාර්යවරයා දන්නේ නැහැ. මාගදී භාෂාව බොහොම ගැඹුරු භාෂාවක්. ඒක නිසා මේ මාගදී භාෂාවේ පුදුම විදියට මේ අර බින්දුව දාලා රූපං රූප නොවේ රූප විඥානම් මේ විදියට වෙනස් කරලා තියෙනවා. ඒක තමයි මේ අභිඥාතං අභිඤ්ඤයේ මේ කියලා තියෙන්නේ. හැම තැනකම විවිධ ආකාරය. චක්කු චක්කුන් චක්කු විඥාන චක්කු සම්පස්ස චක්කු වේදනා චක්කු තණ්හා චක්කු විතක්ක විචාර චක්කායතන චක්කු ඉන්ද්‍රිය මේවා ඔක්කොම වෙනස් කළා. ඒ අනුව අර යෝ යේ අරවත් වෙනස්
කළා.
වෙනස් වෙනවා. ටික මේ ශබ්ද සංඥා නීති ප්‍රකරණයේ ඔය සියලු දේ විග්‍රහ කරලා තියෙනවා.
ඒ සියලු දෙයින්ම එකම දෙය තමයි කියවෙන්නේ නේ ස්වාමී.
ඈ
ඒ සියලු දෙයින් එකම අර්ථයද කියවෙන්නේ එතන?
අර්ථය පොඩි පොඩි වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ හැටියට අර්ථය වෙනස් වෙනවා. හැම වචනිකින්ම අර්ථය වෙනස් වෙනස් විදියට උද්දීපනය කරනවා.
ස්වාමීන් වහන්සේ එතකොට ඒ කාලේ හිටපු සාමාන්‍ය මිනිස්සු මේ මාගදී භාෂාව දැනගෙන හිටියද?
මාගදී භාෂාව තරමක් දුරට හෝ දැනගෙන හිටිය කාලයක තමයි බුදු කෙනෙක් බුදු වෙන්නේ. බුදු කෙනෙක් බුදු වෙන්නේ නැහැ මේ මාගදී භාෂාව භාවිතයේ සම්පූර්ණයෙන්ම සා මුලින්ම අභාවිතයට ගිය කාලක බුදු කෙනෙක් බුදු වෙන්නේ නැහැ. දැන් ඒ මගධ දේශයේ ওই රජගහනුවර අද රජගල කියන අම්පාරේ ඒ කාලේ හිටිය මගධ රටේ මිනිස්සු උගත් මිනිස්සු මේ මගධ භාෂාව දැනගෙන හිටියා. තේරුම් ගත්තා. මගධ භාෂාව අර ඒ පිරිසුන් දේවහෙලේ භාෂාව පාවිච්චි කළේ නමුත් ඉගෙන ගත්තා යම් ආකාරයක මගධ මග අධිබනක මේක මගධ නෙමෙයි මග අධිගම. අධිගමයට මග පෙන්වන ශබ්ද සංඥා. මග අධි කියන්නේ මොකෝ? අධිගමයට මග පෙන්වන ශබ්ද සංඥා මගදි නම් මාගදි.
එහෙමයි.
මග අධි කියන එකයි ඒකේ තේරුම.
ඔබන්සට දීර්ඝයි.
අවසරය රහතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ. දැන් කිසියම් පුද්ගලයෙක් ආනාපාන සති පබ්බේ වඩගෙන යද්දී මේ ඒ පුද්ගලයාගේ තුළ කිසියම් සංසිඳීමේ තත්වයක් ඇති වුණාට පස්සේ ධර්ම කරුණු මතක් වුණොත් ඒක ධර්ම රසයට ඇලීමක්ද?
ඒක ධම්ම විචය සම්බොජ්ජංගය කරගන්න ඕනේ. ධම්ම විචය සම්බොජ්ජංගය. සම්බොජ්ජංගය කියන්නේ මොකද්ද? අර රාගයේ ද්වේෂයේ මොහේ බොජ්ජංග කියන්නේ භව උදුරාදම්. රාග භව ද්වේෂ භව මෝහ භව උදුරාදමන්නට උපකාර වන ධම්ම විචය වැඩෙන්න ඕනේ. බොජ්ජංග කියන්නේ භව උදුරාදමන අංග හැටියට භව උදුරාදමන හතක් බොජ්ජංග.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර දැන් මොකක් කරේ දැන් රාගයක් කරේ දේශයක් කරේ මොකක් කරේ ආවොත් අපි ඒක දැන් ඒ කියන්නේ
ආනපාන සති සමාධිය වඩනකොට ඒක උදුරා දැමනවනේ.
ඔව්. එතකොට
ඒක තමයි බොජ්ජංග බොජ්ජංග වැඩි.
එහෙම නැතුව මේ ධර්ම මේකක් ආවොත් ඒක අව්‍යාකතයිද? ඒ කියන්නේ ධර්ම කරුණු මෙනෙහි වුණොත් ඒ කියන්නේ දැන් මට දේශයක්
අපුණේ කියලා ධර්ම කරුණු මෙනෙහි වෙන්න පුළුවන්. ඒකත් ධර්මයටද කර්මයටද ගලපා බලන්න
ඕනේ. දීර්ඝ වේස්.
දැන් මේ බොජ්ජංග කියන වචනේ ත්‍රිපිටකයේ කිසිසේත්ම මේ ධර්මයට ගැළපෙන විදිහට භාවිත කරලා තියෙන වචනයක් නෙමේ. බොජ්ජංග කියන හැම වචනයකටම ත්‍රිපිටකේ දාලා තියෙන මහා බාල වචනයක් පරිවර්තක. මොකද්ද දාලා තියෙන වචනේ? අවබෝධය. අවබෝධය කියන වචනේ අව කියන්නේ මේ බාල. බව උදුරා දමින්නට ප්‍රමාණවත් නැති දැනුමට කියනවා අවබෝධය. අවලාද අවමාන අවජාත අවසඳ ඔය අව කියන වචනේ බාල බව මදි බව ප්‍රමාණවත් නොවන බව පෙන්වන වචනය. ඒ නිසා බව උදුරා දමන්නට ප්‍රමාණවත් නොවන දැනුම ඥානය අවබෝධය. මේකේ නිවැරදි වචනේ යථා භූත ඥාන දර්ශන. ඒ නිසා අවබෝධය කියන එක සිංහල වචනයක් ත්‍රිපිටකයේ අවබෝධි කියලා මාගදී වාසාවේ වචනයක් නැහැ. සිංහලට පරිවර්තනය කරනකොට මේ වගේ වැරදි වචනයක් කොහෙන් හරි හොයාගෙන දාලා තිනවා. බොජ්ජංග කියන හැම තැනකම බොජ්ජංග මේ සියලු බොහෝ සූත්‍රවල බොජ්ජංග කියන්නේ මේ භව අංග උදුරා දමන කියන එකයි අර්ථය. නිවැරදි අංග රාග භව ද්වේෂ භව මෝහ භව පියවර හතකින් අංග හතකින් උදුරා දැමීම බොජ්ජංග. ඊළඟට බොජ්ජංග සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ තියෙනවා. දැන් මොකද්ද චුන්ද බොජ්ජංගය, මොග්ගල්ලාන බොජ්ජංගය, කස්සප බොජ්ජංගය, මේ වගේ බොජ්ජංග සූත්‍ර අද පිරිත් හැටියට හාමුදුරුවෝ කියවනවා. නමුත් මේ බොජ්ජංග මේ කියවලා තියෙන සියලු බොජ්ජංග ධර්ම දේශනා කියලා තියෙන්නේ අරහතුන් වහන්සේ කෙනෙක් අරහතුන් වහන්සේට. බුදුහාමුදුරන්ටත් බොජ්ජංග දේශනාව සූත්‍රය දේශනා කළා සිහිපත් කළා. කවුද? චුන්ද. චුන්ද බොජ්ජංගේ කාටද කිව්වේ? බුදුහාමුදුරට. කොයි වෙලාවේද? බුදුහාමුදුරන්ටත්. එහෙම නැත්නම් මොග්ගල්ලාන බොජ්ජංගේ, කස්සප බොජ්ජංගේ මේවාගේ බොජ්ජංග සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ කියලා තියෙනවා. ඒ ඒ අරහතුන් වහන්සේලාටත් යම් ආකාරයක මේ කායික තාවකාලිකව උපාදානය කරගත්ත හදාගත්ත මේ කායික වශයෙන් යම් යම් කායික වේදනා එනවා. මේ කායික වේදනා ආව ගමම්ම එකපාරට අරහතුන් වහන්සේටත් නිනවක් නැතුව යනවා. ඒ අනුව සිහිපත් කරන්න බව උදුරා දැමූ බව සිහිපත් කරපු ගමම්ම වොජ්ජංග දේශනාව දේශනා කර ගමම්ම අර අරහතුන් වහන්සේට සිහිපත් වෙනවා, නැවත මතු වෙනවා. මම බව උදුරා දාලා රාග බව ද්වේෂ බව මෝහ බව මගව නැ මේ උපා මේ අර පවත්වගෙන යන කය වැය කරන්න තියෙන කොටසක් විතරයි මේ වේගය වේදනාව කියන එක දැනිලා ඒකත් උපේක්ඛා සිටින් ඉවසන්න පුළුවන් වෙනවා. ඒ අනුව ඒක නිරාමිෂ තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා බොජ්ජංග සූත්‍රය බොජ්ජංග දේශනාව දේශනා කරේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අරහතුන් වහන්සේ කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි. ඒ මිසක් පෘථග්ජන පුද්ගලයෙක් පෘථග්ජන පුද්ගලයෙකුට බොජ්ජංග මතක් කළාට හරයක් අර්ථයක් නැත. ඔව් සම්බෝධාය කියලා තියෙන සම්බෝධාය කියන්නේ සංඛ්‍යානේ රාගය ද්වේෂය මොහය, බෝධාය කියන්නේ උදුරදමෝ. සම්බෝධාය නිබ්බානාය සංවත්තන් කියන.
ගරු අරහතුන් වහන්සේ මේ මේක
තව එක ප්‍රශ්නයයි.
මේ පොදු ප්‍රශ්නයක් මේ කීප දෙනෙකුට පොදු වෙච්ච ප්‍රශ්නයක් මම හිතන්නේ මේ අනරිය ධ්‍යාන වලට ගිහිල්ලා සුව විඳලා පුරුදු අයට මේ කායගත සති සූත්‍රයේ වඩා මේ පහසු වේද නිබ්බාන ගමනේදී එහෙම නැත්තම්
නෑ කායගත සති සූත්‍රය අදට ගැලපෙන සූත්‍රයක් නෙමෙයි.
ධ්‍යාන සුව
ඒක ඒකට අනිපාර කායගත සති සූත්‍රය බොහෝ කල් යනවා. එහෙම දැන් බුදුහාමුදුරුවෝ කායගත සති සූත්‍රය කියලා තියෙනවද අවුරු 7කින් ඉවර වෙනවා කියලා?
නෑ නේ නෑ.
මහා සතර ආදිපත්‍යන සූත්‍රය කියලා තියෙනවනේ අවුරුදු 7 උපරිමයි දවස් 7 අවමයි. ඇයිටි මෙච්චර මේ කියලා තියෙද්දි මොනවටද කායගත සති සූත්‍රය? තවත් අර කම්මැලිකම්. කම්මැලිකමට එහෙම නැත්නම් තව අර ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා මැජික් පෙන්නලා යන්න තියෙන කැමැත්ත. ඒක තමයි මෝහයයි රාගයයි. එතන තියෙන්නේ මොකද්ද? මෝහයයි රාගයයි. ඒ නිසා හැම කෙනෙක්ම ඒ පැත්තට යන්නේ කැමති. අව ටිකක් හරි අර පැවැත්ම පවත්වාගෙන යන්න රාගයයි මෝහයයි පවත්ව ගන්න ඒකත් වෙනස් කරන්න හදනවා. ඒකත් තියෙනවා. ඒක තමයි පෘථග්ජන මිනිසුන්ගේ මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මෙච්චර නියත වශයෙන් මෙන්න මේ කාලය තුළ මෙහෙම ගන්න පුළුවන් කියලා තියෙන සූත්‍රය අත්හැරලා අර කාල නිර්ණයක් නොදැක්කු තමයි අවුරුදු 60ක් 70ක් කළත් ඔය කායගත සතිය තාමත් අතරමං වෙන්න පුළුවන්. තේරුණාද? ඒක ඒක පැහැදිලිව කායගත සති සූත්‍රයේ තියෙනවා. අර අභාවිතාය අබෞලී කතාය මාරෝ උතාර මාරම්මණයට අහු වෙනවා කියලා. ඒක අහුනොත් ඉවරයි. නමුත් මේ මාසතර ඇතිපට්ඨාන සූත්‍රයේ කොහෙවත් මාරෝතාරයට ආරම්භණයට අහු වෙන්නේ නැහැ. හරියට කරගෙන ගියොත්
නම එතකොට මේ තව පොඩි මේ ප්‍රශ්නෙත් නර මේ දිත්තේ දිත්තු මත්තම් භවිෂති කියන එක භවිෂති කියන කොටස ඒ වචනේ විතරක්
ඒක විතරක් වචනේ මුළු බුද්ධ ධර්මයේම තියෙන වචනයක්. දිත්තේව දිත්ත මත්තම් භවිෂති, සුතේව සුත මත්තම් භවිෂති, මුතේව මුත මත්තම් භවිෂති, විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂති, නේව ඉද න පුරං න උභයම අන්තරේ දුක්ඛ කන්දසහෝසි. භවිෂති කියන එකේ වචන තුනක් තියෙනවා. බයන්නෙන් එන්නේ බව බිහි කිරීම, බියන්නෙන් එන්නේ වෙන් කිරීම, අස්සති අස් කිරීම. ක්‍රියාකාරකම් තුනක්, බිහි කිරීම, වෙන් කිරීම, අස් කිරීම. මේකේ තියෙනවා බිහි කිරීම තමයි ලෝභ දේශ මොහ, වෙන් කිරීම තමයි අලෝභ දේශ අමෝහ, අස් කිරීම තමයි ලෝභක්කය ද්වේෂක්කය මොහක්කය. ත්‍රිපරිවට්ටයම තියෙනවා. තේරුණාද? ඉතින් ඒක නිසා අර බිහිවන බිහිවන දේ වැරදි දේ බව වෙන් කර කර අස්කරනවට භාවිස්සති කියන එක වචනයයි. මාගදී භාෂාවේ කොච්චර ලස්සනද මේක බලන්න. ඈ දැන් ඔය අර මේක ඔය වචන තුනමයි අර සාර අසංකය කප්පය කිව්වෙත් ඕකමයි. සාර තම බිහිවෙන එක රාග දේශමෝ, අසං තම අලෝභා දේශ අමෝ, කය තම සංකය තම රාගකය දේශකයමෝ. ඒ වචන තුනම එක්ක අහුගොල්ල අතන බාහ්‍ය දාරු වීරියතුමාට භවිෂ්‍යති කියන වචන කිව්ව, මෙතන සාරාසංකය කිව්ව එකමයි. අද කොහෙන් හොයාගෙනද දන්නේ ඔය ත්‍රිපිටකයේ පරිවර්තකයෝ අද දේශකයෝ දැන් කියනවා හතර අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලෝකට. කොහෙන් හතරක් ආවද දන්නේ නැහැ. ඈ කොහෙන් කොහෙද තියෙන හතරක් ගත්තද දන්නේ නැහැ උතින්. ඔය තම පරිවර්තකයන්ගේ මේ ප්‍රබන්ධ අද්භූතද වැරදිද. ඔක තමයි අනන්තරිය පාප කර්මයට හේතු වෙන ධර්මයේ විකෘති කිරීම. ඒ නිසා ඔය අටුවාකාරයෝ මේ නිවන් දකින නිවැරදි මාර්ගය වෙනුවට නිවන් වහන වැරදි අට්ටයක් ධර්මයක් නිතරම මතු කරලා නිවන වැහුව මිනිස්සු එකයි කරලා තියෙන. හොඳයි එහෙනම්
ඔබන්සට දීර්ඝව වේවා.
දැන් අද උදේ වරිවත් ඉවරයි. අද හවස මේ කිංති සූත්‍රයයි සංඝබේද සූත්‍රය අනන්තරිය පාප කර්ම. මේ සංඝබේද සූත්‍රය පෙත බෙදලා නැද්ද දන්නේ? හම්බුලා නැද්ද අලුතෙන් ආපු අයට? ඈ එහෙනම් සංඝබේද සූත්‍රයේ පොත අලුතෙන් ආපු අයට පමණක්. මොකද මීට පෙර ආපු හැම කෙනෙකුටම සංඝබේද සූත්‍රයේ පොත බෙදලා තියෙනවා. ඒ අයට ආයි ලබා ගන්න බෑ. ලබා ගන්න එපා ණය වෙනවා. අලුතෙන් ආපු අය මෙතෙක් නොගත් අය සංඝබේද සූත්‍රයක් පොතක් ඉල්ලා ගන්න බොහොම අවංකව නයන වෙන විදියට ඉල්ල ගන්න ඕන. ඒ නිසා මීට පෙර දැන් අල්ලගෙන ගෙනිච්චා ගෙදර දාලා ඇහිලා ආයි මෙතන ඉල්ලුවොත් එහෙම ඒත් ණය වෙනවා. මෙයා මේ අපි නොමිල බෙදන්නේ මෙයා මුද්‍රණය කරන්න අපි යම් යම් අයට සල්ලි ගෙවන්න ඕන. නමුත් ඒක නිසා අපි නයන වෙන විදියට වැඩ කරන්න කල්පනා කරන්න ඕන. සංඝබේද සූත්‍රය එමනම් දැන් දවල් දාන්නෙන් පස්සේ කෑමෙන් පස්සේ ඒගොල්ලෝ බෙදයි. ඒ ලබා ගත්තේ නැති අයට විතරක් එක පොතක් සංඝබේද සූත්‍රයෙන් ගන්න. කිංති සූත්‍රය මේ පොතේ තියෙනවා. අවසාන එක කියව ගන්න ඕන නම් අවස තුනේ ඉඳන් 6 දක්වා 545 දක්වා මේ සූත්‍ර දෙකත් ඊට පස්සේ ප්‍රශ්න සාකච්ඡා කිරීමත් කරනවා. හෙට උදේ එකවරුවයි තියෙන්නේ. හෙට අවසාන දවස. දැන් අවසාන දවසටත් ඇහිල්ලා හෙට උදේවරුවේ සූත්‍ර ධර්ම අර අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. අනත්ත ලක්ෂණ සූත්‍රයයි පහක් තියෙනවා. ඒ පහ දේශනා කරලා මේ භාවනා වැඩසටහනේ දැනුවත් කිරීම ඉවරයි. හැබැයි භාවිතා කිරීම ඔබ සමට ඉතිරි. දැනුවත් කිරීම අවසානයි. භාවිතා කිරීම ආරම්භ කරන්න වෙන්නේ එතන ඉඳන්. එතන ඉඳන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් හවස් වරුවේ හිට සමාලෝචනයක් තියෙනවා. එකේ ඉඳන් හවස 4 දක්වා පැය 3ක් කැමති කෙනෙකුට 25කට විතර දෙනෙකුට පුළුවන් විනාඩි 10ක් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ප්‍රකාශ කරන්න. ඒ වගේම සමාලෝචන සැසියටත් කැමති හැම කෙනෙකුටම ඉන්න පුළුවන්. ඒ වගේම හවස 4ට අවසන් වුණා. අවසන් වුණාම ඒ ගෙදර යන්න පුළුවන් අයට යන්න පුළුවන්. නැති අයට හෙට අනිද්දා උදේට යන්න පුළුවන්. හොඳයි එහෙනම් කවුරුත් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරා. ඉත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති. ඉත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා උදන්තු සබ්බ සම්පත්ති. ඉත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද sabbe satta anumodantu sabba sampatti siddhiya me ñāti naṁ hotu sukhitā hontu ñātayo idam me ñāti naṁ sukhitā hontu ñā idam vo ñāti naṁ sukhitā hontu ñā imina puñña kamme māmi bala samāgamo satan samāgamo hotu yāva nibbāna pattiyā හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා ධර්මාවබෝධයම පිණිස මේ සියලු කරුණු හේතු ආසනාවයි.